නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්මා වාචා ආනන්ද භාවිතා බහුලී කතා රාග විනය පරියෝසානා හෝති දෝෂ විනය පරියෝසානා හෝති මෝහ විනය පරියෝසානා හෝති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල විශේෂයෙන්ම ආරෂ්ඨායක මාර්ගය මුල් කරගෙන ධර්ම දේශනා මාලාවක් පවත්වාගෙන යනවා. එතකොට මේ සඳහා අපි යම් කිසි මඟ පෙන්වීමක් ලබා ගැනීම සඳහා මග්ග සංයුත්තයේ, එහෙම නැත්නම් සංයුත්ත නිකායේ මග්ග සංයුත්තයේ එන බ්‍රාහ්මණ සූත්‍රය ඉදිරියෙන් තබා ගත්තා. බ්‍රාහ්මණ සූත්‍රයට මූලික වෙලා තියෙන එක්තරා සිදුවීමක්, එක්තරා අවස්ථාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේ සවැත්නුවර පිණ්ඩපාතේ වැඩම කරනකොට උන්වහන්සේ දකිනවා ජානුස්සෝණී කියන බ්‍රාහ්මණයෙක් සියල්ල ශ්වේත වර්ණයෙන් යුක්ත වෙච්ච, සුදු පාටින් යුක්ත වෙච්ච ඇඳුම් පැළඳගෙන ඒ වගේම සුදු පාට අශ්වයෙන් යොදවපු සියල්ල සුදු පාට වෙච්ච ඒ විශේෂ රථයකින් සැවැත්නුවර පුරා සැරිසරනවා. එතකොට මේ සියල්ල සුදු පාටින් සැරසිච්ච මේ ජානුස්සෝණී බ්‍රාහ්මණයාගේ ඒ විභූතිය දකින ඒ නගරවාසීන් ඉතින් මේ පිළිබඳව මවිතය පළ කරනවා. ඒ වගේම ඒ පිළිබඳව තමන්ගේ ප්‍රසාදය පළ කරනවා. ඉතින් ඒ නිසා ඒක එදා නගරයේ සිදුවෙච්ච විශේෂ සිදුවීමක් බවට පත් වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සිදුවීම තමන්ගේ හිතේ සනිටුහන් කරගෙන ඊට පස්සේ ජේතවනාරාමයට වැඩම කළාට පස්සේ භාගතුන් වහන්සේට මේ කරුණ සැලකනවා. භාගතුන් වහන්ස මම මේ විදිහට පිණ්ඩපාතේ වැඩම කරද්දී ජානුස්සෝණි බ්‍රාහ්මණයා තමන්ගේ සියල්ල සුදු පාට අන්දමින් සරසලා තිබිච්ච ඒ අශ්ව රථයෙන් තමනුත් සුදු පාට වස්ත්‍රාභරණයෙන් සැරසිලා සැවැත්නුවර සැරිසරමින් හිටියා. ඒ අවස්ථාවේදී මිනිස්සයෝ ඒ පිළිබඳව බොහොම මවිතය ප්‍රකාශ කළා. ඒ අයගේ ඇගයීමකට ලක් වුණා. ඉතින් භාගතුන් වහන්සේට පුළුවන්ද මේ බඳු රථයක් මේ අපේ ධර්ම විනය සම්බන්ධයෙන් පණවන්න, ධර්ම විනය සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්ද මේ බඳු දිව්‍යමය රථයක් මූලික කරගෙන? ඉතින් ඔය වගේ යෝජනාවක් තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේට ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක අහපු භාගතුන් වහන්සේ කියනවා, පුළුවන් ආනන්ද මේ විදිහට මේ ධර්ම විනය හා සසඳමින් මේ වගේ රථයක් මට ප්‍රකාශ කරන්න පුළුවන්. මොකද්ද එහෙමනම් මේ රථය? ඉමස්සේව කෝ ඒතං ආනන්ද අරියස්ස අට්ඨාංගිකස්ස මග්ගස්ස අදිවචනං. බ්‍රහ්මයානං ඉතිපි ධම්මයානං ඉතිපි අනුත්තරෝ ධම් සංගාම විජයෝ ඉතිපි කියලා මේ විදිහට බුදුරජාන් වහන්සේ ප්‍රකාශයක් කරනවා. මේ විදිහට පණවන්න පුළුවන්. ඒ තමයි ආරෂ්ඨාංග මාර්ගයට කියන වෙනත් විශේෂ නමක් වශයෙන්, සමාන පදයක් වශයෙන් මේ ධර්මයානාවක් බ්‍රහ්මයානාවක් මේ අනුත්තර වූ සංග්‍රාමය නැත්නම් කිලේස සංග්‍රාමය ජය ගැනීම සඳහා යොදා ගන්නා විශේෂ යානාවක් විදිහට මේ ආරෂ්ඨාංග මාර්ගය මට පණවන්න පුළුවන්. එතකොට මේ ආරෂ්ඨාංග මාර්ගයට යොදන විශේෂ වචනයක් තමයි එතකොට ධර්ම යානාව, බ්‍රහ්ම යානාව කියන මේ විශේෂිත පදය. ඉතින් මේ විදිහට ප්‍රකාශ කරන භාගතුන් වහන්සේ ඊළඟට ඒ ආරෂ්ඨාංග මාර්ගයේ අන්තර්ගත වෙන කරුණු සම්බන්ධයෙන් කෙටියෙන් පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒකේ අපි දැන් මේ වෙනකොට ප්‍රඥා ශික්ෂාව අවසන් කරලා තියෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන කාරණා දෙක මූලික කරගෙන අපි දේශනා මාලාවක් මේ වෙනකොට සමාප්ත කළා. ඉතින් කවුරු හරි අද අලුතෙන් එකතු වෙච්ච පින්වතුන් ඉන්නවා නම් ඒ දේශනා මාලාව අහුම්කන් දෙන්න. ඉතින් එතකොට අපිට පුළුවන් ක්‍රමානුකූලව ඉදිරියට යන මේ විස්තරයට යම් දැනුමක් ඇතුව අවබෝධයක් ඇතුව සම්බන්ධ වෙන්න. ඉතින් අද අපි මේ වෙනකොට කතා කරගෙන යන්නේ සම්මා වාචා කියන කොටසයි. එතකොට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මෙන්න මේ මාර්ගාංග තුන ඇත්තටම සීල ශික්ෂා වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අපි දන්නවා ආරෂ්ඨාංග මාර්ගය ප්‍රධාන වශයෙන් ශික්ෂා තුනකට බෙදලා පෙන්නනවා. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා. එතකොට මේ ශික්ෂා තුන එකිනෙකට එකක් සම්බන්ධයි. සීල ශික්ෂාව සමාධි ශික්ෂාවට උදව් කරනවා, සමාධි ශික්ෂාව ප්‍රඥා ශික්ෂාවට උදව් කරනවා, ඊළඟට ආයි ප්‍රඥා ශික්ෂාව සීල ශික්ෂාවට උදව් කරනවා, සීල ශික්ෂාව ප්‍රඥා ශික්ෂාවට උදව් කරනවා, මේ ආදි වශයෙන් ඔවුනොවුන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. ඔවුනොවුන්ට උදව් කරන ස්වභාවයක්, අනුග්‍රහ කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් එතකොට මේ ශික්ෂාව කෙනෙක් පුරමින් කටයුතු කරද්දී, එහෙම නැත්නම් මේ ශික්ෂාවන් අනුව ඒවා අනුගමනය කරමින්, ඒවා තුල තමන්ගේ ජීවිතය හසුරුවා ගනිමින්, හැඩගස්වා ගනිමින්, තව තව තමන්ගේ ජීවිතය පුරුදු කරද්දී, දියුණු කරද්දී, ඉතින් ඒ තුලින්ම භාගතුන් වහන්සේගේ දහම අනුව අපිට හිතා ගන්න තියෙන්නේ උතුම් නිවන් සාක්ෂාත් කරගන්න අපිට අවස්ථාව සැලසෙනවා කියන එක. නැත්නම් මේ ධර්ම යානාවට නැගිලා කෙනෙක් ගමන් කරනවා කියන්නේ එතකොට මෙන්න මේ මාර්ගාංග දියුණු කරමින් ඉදිරියට ගමන් කරනවා කියන එකයි. එතකොට මේ මාර්ගාංග දියුණු කිරීමම එතකොට ප්‍රතිපදාව බවට පත් වෙනවා. එතකොට තමන් මේ ප්‍රතිපදාව විඳිනවා, තමන් මේ ප්‍රතිපදාව භුක්ති විඳිනවා. භුක්ති විඳිමින් තමන් මේ කටයුතු කරගෙන යනකොට තමන්ට අන්න ඒ භාගතුන් වහන්සේ පෙන්නන නිවන් දොරටුවක් විවෘත වෙලා ඒ නිවන් සුව සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙනවා කියලා ඉතින් අපිට හිතන්න පුළුවන්. ඉතින් එතකොට අපි මේ සම්මා වාචා කියන එක සැලකුවාම දැන් අපි ගිය සතියේ කතා කළා මේ සම්මා වාචා කියන කොටස අත් වශයෙන්ම ප්‍රධාන අංග දෙකකින් යුක්තයි කියලා. මේ රූප සටහනේ පෙන්ලා තියෙන ආකාරයෙන්ම දැන් මේ පිටුන්ට පේනවා මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප මේ මාර්ගාංග පහම බැලුවාම ආකාර දෙකකින් භාගතුන් වහන්සේ විස්තර කරලා තියෙනවා. එකක් තමයි ලෞකික මට්ටම, අනිත් එක තමයි ලෝකෝත්තර මට්ටම. ඒතර ලෞකික සම්මා දිට්ඨියක්, ලෝකෝත්තර සම්මා දිට්ඨියක්. ලෞකික සම්මා සංකප්පයක්, ලෝකෝත්තර සම්මා සංකප්පයක්. ඒ වගේම ලෞකික සම්මා වාචාවක්, යහපත් වචනයක්, ඒ වගේම ලෝකෝත්තර යහපත් වචනයක්. එතකොට අපිට කෙටියෙන් අපි ගිය සතියේ සාකච්ඡා කරපු එක මතක් කරගත්තොත් බුදුරජාණන් වහන්සේ මුලින්ම කියලා දෙනවා මොකද්ද මේ මිච්ඡා වාචාව කියලා කියන්නේ? වැරදි වචනේ කියලා කියන්නේ මොකද්ද? ඒක හතර ආකාරයකින් පෙන්නනවා. ඒ තමයි මුසාවාදය, එහෙම නැත්නම් දන දන බොරු කීම, ඊළඟට පිසුනා වාචාව, දන දන කේලාම් කීම, දෙදෙනෙක් පිරිසක් බිඳු වීම පිණිස, ඒ අය අතර තියෙන සමගිය නැති කිරීම පිණිස ඒ කරන පිසුනා වාචාව, ඊළඟට පරුසා වාචාව, කෙනෙක් අහන්න අකමැති, ඒ වගේමයි ඒ අයගේ හිත රිදෙන, ඒ අයගේ හිත බොහොම වේදනාවට ලක් වෙන අන්දමින් කතා කිරීම, පරුස වචන කතා කිරීම, ඊළඟට සම්ප්‍රප්පලාපය, කිසිසේත්ම වැදගත්කමක් නැති කාලය කාදමන, තමන්ටත් අනුන්ටත් හානිකර හිස් වචන ප්‍රලාප දොඩමින් කාලය ගත කිරීම. ඒතර මෙන්න මේ කාරණා හතර බුදුරජාණන් වහන්සේ ඒ මිච්ඡා වාචා වශයෙන් ප්‍රකාශ කරනවා. එතකොට සම්මා වාචාව වෙන්නේ මොකද්ද? ඔන්න ඔය හතරෙන් ඈත් වීම සඳහා දරන ප්‍රයත්නය ඒ වෙනුවට මුසාවාදයෙන් වැළකීලා ජීවත් වීම, පිසුනා වාචාවෙන් වැළකීලා ජීවත් වීම, පරුෂ වචනයෙන් වැළකීලා ජීවත් වීම, හිස් වචනයෙන් ප්‍රලාපයන්ගෙන් වැළකීලා ජීවත් වීම එතකොට සම්මා වාචාව බවට පත් වෙනවා. ඉතින් මේකේ තමයි අපි අර අදියර දෙකක් වශයෙන් ඒක ලෞකික සම්මා වාචාවක්, ලෝකෝත්තර සම්මා වාචාවක් වශයෙන් පෙන්වන්නේ. ඒ ලෞකික සම්මා වාචා මට්ටමේදී කෙනෙක් උත්සාහවන්ත වෙනවා මම බොරු කියන්නේ නැතුව ඉන්න ඕනේ. ඒ බොරු කියන නරක පුරුද්ද මම අත්හැර ගන්න ඕනේ කියලා කෙනෙක් උත්සාහවන්ත වෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා එයා දැන් සත්පුරුෂයෙක් වෙන්න දරන ප්‍රයත්නය. තාම පුජ්‍යලයක් පිළිබඳ හැඟීමක් තියෙනවා. ඒ නිසා තමයි මේක ආශ්‍රව සහිතයි කියලා කියන්නේ. හැබැයි දැන් ගමන් කරන්නේ නිවැරදි ප්‍රතිපදාවක. පුණ්‍ය පක්ෂයේ තමයි දැන් ගමන් කරන්නේ. කුසල පක්ෂයේ තමයි දැන් ගමන් කරන්නේ. ඒ නිසා ඒ තනත්තා තුළ ඒ සාසවා පුණ්‍ය භාගියා උපදි වේපක්කා කියලා මේ බුදුරජාන් වහන්සේ පෙන්නන ඒ ලෞකික සම්මා වාචාවක් දැන් වඩා ගන්න අවස්ථාව සැලසෙනවා. එයා මොකද කරන්නේ? පුලුවන් තරම් තමන් වචනයක් ප්‍රකාශ කරන්න කලින් ඒක සත්‍ය දෙයක්ද කියලා විමසා බලනවා. ඒ වගේමයි කතා කරද්දිත් මේක සත්‍ය දෙයක්ද මම මේ කතා කරන්නේ කියලා විමසා බලනවා. කතා කළාට පස්සෙත් මේ සත්‍ය දෙයක්ද මම කිව්වේ කියලා විමසලා බලනවා. පච්චවෙක්කිත්වා වාචාය කම්මං කාතබ්බං කියලා බුදුරජාන් වහන්සේ එදා ඒ පුංචි රාහුල ස්වාමීන් වහන්සේට මතක් කරලා දෙනවා. ඒ නිසා අපිට තේරෙනවා දැන් අර ආවට ගියාට ඔහෙ කතා කරන්නේ යම් කිසි සැලකිලිමත් වීමක්, වගකීමෙන් යුක්තව කතා කිරීමක් තමයි දැන් මේ සිද්ධ වෙන්නේ. ඒ වගේමයි පිසුනා වාචාව. එතෙන්දිත් කෙනෙක් බිඳුවන පිරිසක් බිඳුවන අදහසින් ඒ අතර යම් විරසක භාවයක් ඇති කරන අදහසින් කතා කරනවා වෙනුවට දැන් මේ පිරිස සමගී කරන අදහසින් ඒ යම් සමගියක් තියෙනවා නම් ඒක තව තව ශක්තිමත් කරන අදහසින් තමයි යා කතා කරන්නේ. ඉතින් එතකොට මේ අන්දමින් දැන් පිසුනා වාචාවෙන් වළකිනවා. කේලං කියන එකෙන් වළකිනවා. ඊළඟට පරුසා වාචාවනුත් වළකිනවා. එයා දැන් කතා කරන්නේ බොහොම හෘදයාංගම වූ වචනයක්. අහන්න ප්‍රිය උපදවන වචනයක්. අනිත් අයගේ හිතේ මනාපයක්, සතුටක්, ප්‍රසන්න බවක් ඇති වෙන වචනයක් තමයි කතා කරන්නේ. ඊළඟට හිස් වචන කතා කරනවා වෙනුවට යම්කිසි සත්‍ය වූ දෙයක් කතා කරනවා, අර්ථවත් වූ දෙයක් පාසා අනිත් කෙනෙකුට යම්කිසි අර්ථයක් දනවන, ඒ අයගේ ජීවිත හැඩගස්වා ගන්න උදව් උපකාර වන යම් වචනයක් තමයි කතා කරන්නේ. ඒතර මේ විදිහට දැන් එයා සම්ප්‍රප්පලාපයෙන් අයින් වෙලා එයා අර්ථවත් දෙයක්, නිවැරදි දෙයක් කතා කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ විදිහට දැන් එයා ටික ටික තමන්ගේ සම්මා වාචාව දියුණු කරනවා. දැන් ඒකේ දෙවනි කොටස නැත්නම් දෙවනි අදියර තමයි සම්මා වාචා අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. කියන්නේ මේ ආර්ය වූ ඒ වගේමයි අනාශ්‍රව වූ ලෝකෝත්තර වූ මාර්ග අංගයක් බවට පත් වෙන සම්මා වාචාව. ඉතින් ඒ ගැන තමයි අපි අද තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතකොට පින්වත්නි අර බුදුරජාන් වහන්සේ පෙන්නපු ඒ ලෞකික සම්මා වාචාවේ කටයුතු කරන යම් සික්ෂණෙක්. දැන් එයා මේ ප්‍රතිපදාව ටිකක් සැලකිලිමත්ව උනන්දුයෙන් වමනාවෙන් දෙකට දියුණු කරගෙන යනවා. සම්මා දිට්ඨිය සම්මා සංකප්පය එහෙමත් දියුණු කරනවා. ඒ වගේමයි ඉස්සරහා තියෙන ඒ අනිකුත් මාර්ගාංග සම්මා සතිය සම්මා වායාම සම්මා සමාධි ඉතින් මේවත් දියුණු කරනවා. ඉතින් එතකොට දැන් මේ විවිධ මාර්ගාංගවල සාමූහික ප්‍රතිඵලයක් වගේ තමයි දැන් මේ ඉස්සරහට යන ගමන සිද්ධ වෙන්නේ. මේක මේ තනියෙන් සම්මා වාචාව දියුණු කිරීම නෙමෙයි සම්මා වාචාවට සම්මා දිට්ඨියෙන් මඟ පෙන්වීමක් ලබා දෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කතංච භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. මිච්ඡා වාචං මිච්ඡා වාචාති පජානාති. සම්මා වාචං සම්මා වාචාති පජානාති. සාස්ස හෝති සම්මා දිට්ඨි. දැන් එතකොට සම්මා දිට්ඨිය ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ යෝගාවචරයා දැන් දන්නවා මෙන්න මේක තමයි වැරදි වචනය, මෙන්න මේක තමයි නිවැරදි වචනය. එතකොට එයා ඒ වැරදි වචනයෙන් අයින් වීම කියන එක එයා දැන් දන්නවා. මෙන්න මේකයි වැරදි වචනය කියලා කියන්නේ. එයතතර මිච්ඡා වාචාව ගැන යම් අවබෝධයක් තියෙනවා. ඒ වගේමයි සම්මා වාචාව ගැනත් නිවැරදි අවබෝධයක් තියෙනවා. ඒතර මෙන්න මේ අවබෝධය, මෙන්න මේ නිවැරදි දැක්ම සම්මා දිට්ඨිය බවට පත් වෙනවා. ඊට පස්සේ මේ කටයුත්ත සම්මා දිට්ඨිය තිබුණ පමණින් සාර්ථක වෙන්නේ නැහැ. දැන් එතකොට එයා උත්සාහයකුත් දරනවා. වෑයම් කරනවා මිච්ඡා වාචාව පැත්තකට දාලා සම්මා වාචාව වර්ධනය කරන්න. සෝ මිච්ඡා වාචාය පහානාය වායමති සම්මා වාචාය උපසම්පදාය ස්වාස්ස හෝති සම්මා වායාම. දැන් මේ අවස්ථාවේදී සම්මා වෑයම නැත්නම් යහපත් වෑයමක් වශයෙන් එයා මේ වැරදි වචනය අයින් කරන්න, නිවැරදි වචනය ලං කරගන්න, නිවැරදි වචනය භාවිතා කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් අපිට තේරෙනවා මේකට සම්මා වෑයාම සම්මා වායාම කියන මාර්ගාංගයක් දැන් ඔන්න උදව් කරනවා. දැන් ඒතරකුත් මදි. දැන් මේ කටයුත්ත කරන්න නම් සිහියෙන් ඉන්න ඕනේ. තමන් කතා කරන්න යන්නේ මොකද්ද? කතා කරන්නේ මොකද්ද? කතා කළේ මොකද්ද? කියලා යම්කිසි වැටහීමකින් එළඹ සිටි සිහියකින් ඒ තැනත්තා කටයුතු කරනවා. ඉතින් එතකොට අන්න බුදුරජාන් වහන්සේ කියනවා සෝ සතෝ මිච්ඡා වාචං පජහති. සතෝ සම්මා වාචං උපසම්පජ්ජ විහෙරති. සාස්ස හෝති සම්මා සති. දැන් යා සතිමත්ව කටයුතු කරමින් සිහියෙන් කටයුතු කරමින් මිච්ඡා වාචාව වැරදි වචනය බැහැර කරනවා. සම්මා වාචාව නිවැරදි වචනය එයා අනුගමනය කරනවා. සාස්ස හෝති සම්මා සති. මෙන්න මේක සම්මා සතිය බවට පත් වෙනවා. ඒතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියේ කෙනෙක් ගමන් කරද්දී මේ අනිකුත් මාර්ගාංගත් එක්ක යන සාමූහික ගමනක් තමයි තියෙන්නේ. එතකොට සම්මා දිට්ඨියෙන් නිවැරදි එල්ලය, නිවැරදි දැක්ම, නිවැරදි දිශාව ලබා දීලා තියෙනවා. ඊළඟට සම්මා වෑයමෙන් ප්‍රයත්නයක් දරනවා, උත්සාහයක් දරනවා සම්මා වාචාව අනුගමනය කරන්න, මිච්ඡා වාචාව බැහැර කරන්න. ඊට පස්සේ සම්මා සතියෙන් හොඳට සිහියෙන් කාලය ගත කරමින් සතිමත්ව බලනවා මේ වෙලාවේදී කතා කරන්න යන්නේ වැරදි වචනයක්ද නිවැරදි වචනයක්ද කියලා. එතකොට මෙන්න මේ සම්මා සති, සම්මා වායාම, සම්මා දිට්ඨි මාර්ගාංග තුන සම්මා වාචා මාර්ගාංගයත් එක්ක එකට ගමන් කරනවා. ඉතිස්සීමේ තයෝ ධම්මා සම්මා වාචං අනුපරිධාවಂತಿ. අනුපරිවත්තಂತಿ. සම්මා සෙයති ඉදං සම්මා දිට්ඨි, සම්මා වායාමෝ, සම්මා සති. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මේ සම්මා දිට්ඨිය, සම්මා වායාමය, සම්මා සතිය මේ සම්මා වාචාව කියන මාර්ගාංගයත් එක්ක එකට ගමන් කරනවා. ඒ අයත් අනුග්‍රහ කරමින් තමයි ගමන් කරන්නේ. ඉතින් මෙහෙම යන ගමනකදී තමයි එතකොට ටික ටික කෙනෙක් සම්මා වාචාව දැන් ප්‍රගුණ කරන්න උත්සාහන්ත වෙන්නේ. එයා දැන් උත්සාහන්ත වෙන්නේ එතකොට මේ සම්මා වාචාව පාවිච්චි කළා කෙනෙක් හදන්න නෙමෙයි. පුජ්‍යලයක් හදන්න නෙමෙයි. කැපී පෙනෙන්න නෙමෙයි. පුජ්‍යලයක් කෙනෙක් වශයෙන් කැපී පෙනෙන්න ඒබඳු කටයුත්තක් කරන්න ගත්තොත් එතන ආයෙත් ආශ්‍රව වැඩෙන ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. නමුත් දැන් එයා අනුගමනය කරන්නේ ඊට වඩා ටිකක් සුවිශේෂී වූ ප්‍රතිපදාවක්. දැන් ආශ්‍රව ෂේය කරන ප්‍රතිපදාවක තමයි දැන් ගමන් කරන්න උත්සාහන්ත වෙන්නේ. ඒකයි මෙතන විශේෂයෙන් සඳහන් කරන්නේ අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. ආර්ය වූ, අනාශ්‍රව වූ, ලෝකෝත්තර වූ මාර්ගාංගයන් බවට පත්වන සම්මා වාචාවත් තමයි ප්‍රගුණ කරන්න යා උත්සාහන්ත වෙන්නේ. ඉතින් මේ ගැන ටිකක් තවදුරටත් විස්තර වෙන සූත්‍රයක් හම්බ වෙනවා. මහා ශුන්්‍යත සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ අන්තර්ගත වෙලා තියෙනවා. එතෙන්දෙත් බුදුරජාණන් වහන්සේ ඒ කෙනෙක් තමන්ගේ හිතේ දියුණු කරගන්ත යම්කිසි ශුන්්‍යත ස්වභාවයක්, අරමුණක් ඇසුරු කරන්නේ නැතුව, අරමුණක් තුල එල්බ ගන්න නැතුව, අරමුණක් උපාදාන කරන්නේ නැතුව, ලෝකේ කිසිවක් උපාදාන නොකර ජීවත් වෙන ප්‍රතිපදාවක් යම්ස යෝගාවචරයක හඳුනාගත්තහම ඒ ප්‍රතිපදාව තව තව බහුලීකృత කරන ආකාරය කදිමට විස්තර කරනවා. දැන් චූලසුඤ්ඤත සූත්‍රය, මහා සුඤ්ඤත සූත්‍රය කියලා ඒ එකලංග සූත්‍ර දෙකක් අන්තර්ගත වෙනවා. ඉතින් චූලසුඤ්ඤත සූත්‍රයේදී විශේෂයෙන් මතු කරලා පෙන්නන්නේ අර අපි ලෝකයක් බදාගෙන, ලෝකයක් කරදර ඔළුවේ දාගෙන කටයුතු කරනවට වඩා අපි ඊට මේ ඒ ටික ඔක්කොම අයින් කළා අපිට පුළුවන් නම් අරඤ්‍යගත වෙලා, රුක්ෂ මූලගත වෙලා, ශුන්‍යාගාරගත වෙලා කටයුතු කරන්න. එතකොට ඒ තමන් හඳුනාගත්ත සීමිත පරිසරයේ නැත්නම් තෝරාගත්ත සීමිත පරිසරයේ වාසය කරනකොට අර ලෝකයක් කරදර දැන් පොඩ්ඩක් හිතින් අයින් වෙනවා. ඒව ගැන හිතන්න දැන් අවස්ථාවක් නැති වෙනවා. ඒව ගැන තිබිච්ච සංඥාවන් දැන් හිතෙන් අයින් වෙනවා. ඒ වෙනුවට දැන් තියෙන්නේ ඔන්න මේ තමන් තෝරාගත්ත ගෙදර පරිසරයේ පමණයි. එහෙම නැත්නම් තමන් තෝරාගත්ත ආරණ්‍ය පරිසරයේ පමණයි. තමන් තෝරාගත්ත ශුන්‍යාගාරයේ පරිසරය ගැන පමණයි දැන් එයාට ප්‍රශ්නයක් තියෙන්නේ. යම්සි කරදර ගොඩක් තියෙන්නේ, ටිකක් තියෙන්නේ. හැබැයි අර ලෝකයක් කරදර දැන් ඔන්න හිතින් බැහැර වෙලා තියෙනවා. ඒකත් ලොකු ජයග්‍රහණයක්. මොකද අපි අද විශේෂයෙන් ගත්තොත් ජනමාධ්‍ය ආදී බොහොම අධිකව ක්‍රියාත්මක වෙන නිසා මිනිස්සුන්ගේ හිත් බොහොම ව්‍යාකූලත්වයට පත් වෙලා තියෙනවා. ගෙදර තියෙන ප්‍රශ්න වලට අමතරව ලෝකේ තියෙන ප්‍රශ්නෙත් ඔළුව දාගෙන තියෙනවා. රටේ තියෙන ප්‍රශ්නත් ඔළුව දාගෙන තියෙනවා. වෙන වෙන ලෝකවල තියෙන වෙන වෙන ග්‍රහලෝකවල තියෙන ප්‍රශ්නත් අපි ඔළුව දාගෙන තියෙනවා. ඉතින් කෙනෙකුට පුළුවන් නම් මේ ජනමාධ්‍ය ටික පොඩ්ඩක් පැත්තකින් තියලා, සමාජ මාධ්‍ය ටිකක් පැත්තකින් තියලා තමන්ගේ හිත සරල කරගන්න, සරල ප්‍රතිපදාවකට පිවිසෙන්න. අන්න එතකොට එයාගේ හිතේ යම්කිසි සංසිඳීමක්, සැහැල්ලුවීමක් નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් මේ කාරණාව බුදුරජාන් වහන්සේ පියවරෙන් පියවර සිද්ධ වෙන ආකාරය මේ චූලසඤ්ඤත සූත්‍රයේදී දේශනා කරනවා. දැන් එපමණක් නෙමෙයි උන්වහන්සේ දේශනා කරනවා දැන් මේ විදිහට මේ ශුන්‍යාගාරයක් තෝරාගත්ත යම්කිසි යෝගාවචරයා ඊට පස්සේ ආගේ අවධානය කයට යොමු කරනවා. කායනුපස්සනාවක් වඩනවා. ඉතින් කායනුපස්සනාවක් වඩද්දී එයාගේ අවධානය යොමු වෙන්නේ සතර මහා ධාතුන් කෙරෙහි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ මේ කියන සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය දැන් මේ යෝගාවචරය ටික ටික අත්දකිනවා. ඒ තද ගතියක්, රළු ගතියක්, කුණුසුමක්, සිසිලසක්, කම්පණය වීමක්, චංචල වීමක්. ඉතින් මේ වගේ ධාතු ලක්ෂණ ගැන තමයි දැන් මෙයාගේ අවධානය විශේෂයෙන් යොමු වෙලා තියෙන්නේ. එතකොට මේ ධාතු ලක්ෂණ ගැන අවධානය යොමු වෙන්න ඒ ඒ පිළිබඳව හිතේ ඒකාග්‍රතාවය සමාධිමත් භාවය වැඩි වෙන්න එයාට දැන් අමතක වෙනවා ගෙදර තියෙන ප්‍රශ්න ටික. එයාට දැන් අමතක වෙනවා මේ ශුන්‍යාගාරයේ අනිත් අයත් තව කවුරු හරි ඉන්නවා නම් ඒ අය නිසා ඇති වෙන ප්‍රශ්න ටික දැන් එයාට අමතක වෙනවා. ඒ වෙනුවට දැන් එයාගේ හිතේ ඒ අනවශ්‍ය සංඥා අයින් වෙලා බැහැර වෙලා මේ ධාතුන් පිළිබඳව සංඥාව තමයි දැන් ඉස්සරහට එන්නේ. තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති මේ විදිහට දැන් එයා ටික ටික ඒ ධාතු සංඥාව තමයි දැන් වඩන්නේ. එතන අභ්‍යන්තරික වශයෙන් යාට ධාතු ලක්ෂණ වැටහෙනවා. පඨවි ධාතු ලක්ෂණ, ආපෝ ධාතු ලක්ෂණ, තේජෝ ධාතු ලක්ෂණ, වායෝ ධාතු ලක්ෂණ. එතන මේ විදිහට ධාතු ලක්ෂණ දැන් යාගේ හිතේ හොඳට ප්‍රකට වෙනවා. ඊට පස්සේ බාහිර දේහා බැලුවත් යාට දැන් පේන්නේම ධාතු ස්වභාවයක්. එළියේ දැන් මේ ගෑනු මිනිස්සු එහෙම පේන්නේ නැහැ. දැන් එතනත් පේන්නේ විවිධාකාර ධාතු ස්වභාවයක්. ඒ වගේම ගස්කොළන් යාන වාහන ඒවා පේන්නේ නැහැ. දැන් එයාට පේන්නේ මේ එළියේ බැලුවත් ධාතු ස්වභාවයක් පේන්නේ. ඉතින් ඒකටකින් අපේ හිතේ ඒ ක්‍රමානුකූලව සිද්ධ වෙන සංඥා අතහරිමින් හිතේ සංඥා අඩුවෙමින් හිතේ තිබිච්ච සංකීර්ණ බව බැහැර වෙලා හිත සරල වෙමින් බොහොම ගැඹුරක් කරා යන ගමනක් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී මතක් කරලා දෙනවා. ඇතරම් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මුළු ප්‍රතිපදාවම මෙන්න මේ සරලත්වයේ හරහා ගැඹුර දකින්න ප්‍රතිපදාවක්. සංකීර්ණත්වයේ හරහා ගැඹුර දකින්න ප්‍රතිපදාවක් නෙමෙයි. සරලත්වයේ හරහා ගැඹුර දකින්න ප්‍රායෝගික ප්‍රතිපදාවක් තමයි විශේෂයෙන්ම භාවනාවේදී තියෙන්නේ. ඇතැම් වෙලාවට විවිධ අනිකුත් දේශනාවන්ගේ තියෙන යම්කිසි සංකීර්ණත්වයක්. ඒ සංකීර්ණත්වය තුළින් යම්කිසි බුද්ධිමය ආස්වාදයක් ලබන්නත් කෙනෙකුට අවස්ථාවක් තියෙනවා. නමුත් විශේෂයෙන්ම භාවනාවක් වඩද්දී භාවනාමය ප්‍රඥාවක් දිනු කරද්දී ඒ මාවත විශේෂයෙන්ම යොමු වෙලා තියෙන්නේ සරලත්වය හරහා ගැඹුර දකින්න ප්‍රතිපදාවක්. එතකොට මේ අවස්ථාවේදී දැන් කෙනෙක් අර වගේ සතර මහා ධාතුන් ගැන අවධානයෙන් කටයුතු කරනකොට එයාට ලෝකයක් කරදර නැහැ, නගරයක් කරදර නැහැ, ගමක් කරදර නැහැ, ගෙයක් කරදරත් නැහැ. දැන් යාට තියෙන මේ ශරීරය හා මේ පැන නගින ප්‍රශ්න ටික විතරයි. මේ ශරීරය ගොඩ නැගිලා තියෙන්නේ සතර මහා ධාතුවක් නිසා. එතකොට එන්නේ සතර මහා ධාතුන් නිසා තියෙන ප්‍රශ්න ටික විතරයි දැන් යාට තියෙන්නේ. ඒ නිසා තියෙන සංඥා ටික විතරයි දැන් යාට තියෙන්නේ. දැන් ඊට පස්සේ දැන් මේ සතර මහා ධාතුව ගැන යා හොඳින් අවධානයෙන් ඉන්නකොට දැන් මේ ධාතු ලක්ෂණ වලින් ඇතම් ලක්ෂණ හොඳට ප්‍රකටයි. ඇතම් ලක්ෂණ එච්චර ප්‍රකට නැහැ. එතකොට ඒ ප්‍රකට නැති ලක්ෂණ ටික හැලිලා හොඳට ප්‍රකට ලක්ෂණ එක යා කටයුතු කරනකොට එතකොට ඒ අප්‍රකට දේවලුත් හැලිලා යනවා. ප්‍රකට දේවල් එක විතරක් ඉන්න දැන් පටන් ගන්නවා. ඒ වගේමයි මේ ධාතුන් හතරෙනුත් ඇතම් වෙලාවට මූලිකත්වය ගන්නේ එක ධාතුවක් පමණයි. අනිකුත් ධාතුන් තුන ටිකක් බහැරට ගිය ගතියක් යටපත් වුණ ගතියක් තියෙනවා. ඒ වෙනුවට යම් කෙසේ එක් ධාතු ලක්ෂණයක් ඉස්මතු වෙච්ච ස්වභාවයක් ඉස්සරහින් ඉන්න ස්වභාවයක් ප්‍රකට වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී යෝගාවචරයේ හඳුන ගන්නවා දැන් ඔන්න තියෙන පටවි ධාතුයේ ලක්ෂණ තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. ආයතකොට මේ පටවි ධාතුයේ ලක්ෂණ හොඳින් විමසමින් කාලය ගත කරනවා. එතකොට දැන් අනිකුත් ධාතුන් තුන නිසා යම් කෙසේ සංඥා මේ ප්‍රමාණයක් තිබුණා නම් ඒකත් දැන් අයින් වෙලයි තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා දැන් තවත් සරල වුණා. එයාගේ මාර්ගය දැන් තවත් සරල වුණා. එතකොට විවිධ ධාතු ලක්ෂණ අතර දැන් ඒ මොහොතේදී වරකට ඉස්සරහට ඇවිල්ලා තියෙන යම්කිසි එක් ධාතු ලක්ෂණයක් පමණ. ඊළඟ අවස්ථාවේදී ඊළඟ ධාතුව පැමිණෙන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි යෝගාවචරයට තේරෙනවා මේ අවස්ථාවේදී මේ මොහොතේ අතිශය සතිමත්ව හිතේ ඒකාග්‍රතාවය පවත්වමින් කටයුතු කරද්දී මේ මොහොතේ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ මේ එක ධාතුවක් පමණයි. ඉතින් යා එතන මේ ධාතු ලක්ෂණ විමසමින් කාලය ගත කරනවා. ඉතින් මේ තුල ධාතු මනසිකාරයක් වඩන්න එයාගේ හිතේ අර සංඥා අඩු වෙලා සංඥා බැහැර වෙලා ඒවා ශුන්‍ය ස්වභාවයටපත් වෙනවා. මේ ඉස්සරහට පැමිණි ධාතුවේ තියෙන දරතය, ඒ ධාතුවේ තියෙන ලක්ෂණ, ඒ ධාතුවේ තියෙන විපරිණාමය, ඒ ධාතුවේ තියෙන හැසිරීම පමණක් දැන් මෙයාගේ හොඳට අවධානයට ලක් වෙනවා. ඉතින් මේ හරහා මෙබඳු ප්‍රතිපදාවක් මොහොතින් මොහොත ක්‍රියාත්මක වෙන්න බොහෝම සංසිඳිච්ච මනසකින් ඇතුලේ කතාව සමනය වෙච්ච මනසකින් මේ කාර්යයේ නිරත වෙන්න නිරත වෙන්න. ඒතර මේ යෝගාවචරය තුළ විපස්සනා නුවණක් අවදි වෙනවා. මේ ධාතුන් මුල් කරගෙන ඒවැය තියෙන අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය හොඳට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒතර යාගේ කය කියලා යාට තනි ඒකකයක් වශයෙන් හඳුන ගන්න බැරි වෙනවා. මේ වෙනුවට හුදෙක් ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් බව. මෙතන කෙනෙක් පුජ්‍යලයක් මමෙක් නොමැති බව. මෙතන තියෙන හුදෙක් ශූන්‍ය ස්වභාවයක් බව දැන් මේ යෝගාචර ටික ටික සාක්ෂාත් කරනවා. ඉතින් මේකම ටික ටික තවත් ඉදිරියට ගියොත් මේ ධාතු මනසිකාරයම මුල් කරගෙන කායानुපස්සනාවම මුල් කරගෙන මෙයාගේ හිතේ ශුන්්‍යත ස්වභාවයක් අනිමිත්ත ස්වභාවයක් අපනිහිත ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිවන් දොරටුවක් විවෘත වෙන්න පුළුවන්. ඒ කියන්නේ කිසිවක් උපාදාන නොකර කිසිවක් ඇසුරු නොකර ඉන්න පුළුවන් ගතියක් මේ තැනත්තාගේ හිතේ ඇති වෙන්න පුළුවන්. දැන් මහා ශුන්්‍යත සූත්‍රයෙන් මෙන්න මේ ගතිය ඒ කිසිවක් උපාදාන නොකරන කිසිවක් ඇසුරු නොකරන ඒ අනිමිත්ත ස්වභාවයක් ශුන්්‍යත ස්වභාවයක් අපනිහිත ස්වභාවයක් තවදුරටත් දියුණු කරන ආකාරය ගැන තමයි විශේෂයෙන්ම පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් ඒකෙන් මම අද දේශනාවට මාතෘකා වශයෙන් එහෙම නැත්නම් ඒ අපි ගත්ත සම්මා වාචාව මුල් කරගෙන කතා කරනවා නම් ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා දේශනා කරනවා දැන් ඉබන්දු ඒ අනිශ්චිත ස්වභාවයක් ශුන්්‍යත ස්වභාවයක් කිසිවක් ලෝකේ උපාදාන නොකරන ස්වභාවයක් දියුණු කරමින් වාසය කරන්න යම්කිසි යෝගාවචරයේ උත්සාහවන්ත වෙනකොට එයාට දැන් එහෙම උත්සාහයෙන් එයා තමන්ගේ ජීවිතය ගත කරනකොට යම් වෙලාවක තියෙන එයාට හිතනවලු මම දැන් ටිකක් කතා කරන්න ඕනේ කියලා. දැන් එයාට හිතනවා දැන් මම ටික යමක් කතා කරන්න ඕනේ කියලා දැන් එයාට හිතෙනවා. දැන් එතකොට දැන් ඒත් එක්කම බුදුරජාන් වහන්සේ කියනවා හැබැයි ඒත් එක්කම යාට හිතේ විශේෂයෙන් උමනාවක් ඇති වෙනවලු මේ හිත කෙලසන මේ පෘථග්ජන කතාවක් අනාර්ය වූ කතාවක් කිසිම අර්ථයක් නැති කතාවක් මේ විරාගයක් නිබ්බිදාවක් පිණිස හේතු නොවන කතාවක් නිවීමක් පිණිස හේතු නොවන කතාවක් නිවන අවුරුණ කතාවක් කතා නොකර සිටීමට යා උත්සාහන්ත වෙනවලු. එහෙම කතා වර්ග සාමාන්‍යයෙන් 32ක් පෙන්ලා තියෙනවා. දෙතිස් කතාව කියලා මේ පින්තුන් අහලා ඇති. දහමේ විස්තර කරන මේ දෙතිස් කතාවෙන් එකක්වත් නොකර ඉන්න දැන් මේ යෝගාවචරය යාගේ හිතේ යම් අදිෂ්ඨානයක් ඇති කර නැහැ තියෙන්නේ. දැන් කතාවට හිත නැමුණට මොකද? යා අනිත් පැත්තට කල්පනා කරනවා කිසිසේත්ම මේ දෙතිස් කතාවේ නම් මම නිරත වෙන එක සුදුසු නැහැ කියලා. ඉතින් ඒ ගැන පුංචි වචනයක් කියනවා නම් දැන් මේ දෙතිස් කතාවේ බැලුවහම අපි මේ කරන ඔක්කොම කතා ටික තියෙනවා. ඒකේනවා රාජ කතා, චෝර කතා, මහා මත්ත කතා, යුද්ධ කතා, අන්ත කතා, පාන කතා, අන්න කතා, පාන කතා. ඉතින් මේ විදිහට 32ක්ම විස්තර වෙනවා. සරලව කියනවා නම් රජවරු ගැන කතා, ඊළඟට හොරු ගැන කතා, ඇමතිවරු, මහා ඇමතිවරු ගැන කතා. ඉතින් පැමිණෙන විවිධාකාර යුද්ධ ගැන කතා. ඊළඟට කෑම ගැන ආහාර පාන ගැන කතා. ඊළඟට සේනා ගැන, ඒ කියන්නේ මේ යුද්ධයට යන ඒ සේනාවන් සම්බන්ධයෙන් ඒවා ගැන කරන කතා. පැමිණෙන විවිධ භය ගැන, උවදුරු ගැන කරන කතා. ඊළඟට ඇඳුම් පැළඳුම් ගැන කරන කතා. ඊට පස්සේ මේ සයනාසන නැත්තම් කියනවා නම් මේ ඇඳ පුටු ඒවා ගැන කරන කතා. ඊළඟට මේ පළඳින මාලා ගඳ සුවඳ ඒව ගැන කරන කතා. ඊළඟ ඥාතීන් ගැන කරන කතා. යාන වාහන ගැන කරන කතා. ගම් ගැන නිගමයන් ගැන කරන කතා. නගර ගැන කරන කතා. ජනපද ගැන කරන කතා. ස්ත්‍රීන් ගැන කරන කතා. ඊළඟ විවිධාකාර මේ මාර්ග ගැන කරන කතා. ඉතින් ඊළඟට මියගිය ඥාතීන් ගැන කරන කතා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ එින් එහාටත් ගිහිල්ලා මේ ලෝකය හටගත් හැටි ගැන කරන කතා, සමුද්‍රය හටගත් හැටි කරන කතා මේ විදිහට බැලුවාම මේ සාමාන්‍යයෙන් අපි යෙදෙන කතා ඔක්කොම ටික මෙතන තියෙනවා. දෙතිස් කතාවන්ගේ. දැන් එතකොට මොනවාද කරන්න අනුදැන වදාරලා තියෙන කතා? අන්න ඒක තමයි අපිට විමසා බලන්න වටින්නේ. දැන් අර ප්‍රතිපදාව දියුණු කරන ඒ යෝගාවචරයා දැන් යම්කිසි උත්සාහයක් ගන්නවා මේ තේරුමක් නැති මේ බඳු කතා මේ බුදුහාඳුරෝ විස්තර කළා තියෙන මේව නම් කරලා වැඩක් නැහැ කියලා. දැන් මේ යන්නේ වෙන ප්‍රතිපදාවක්. දැන් මේ උඩුගම් බලා පීනන ප්‍රතිපදාවක් තමයි දැන් මේ යෝගාවචරය අනුගමනය කරන්නේ. මොකද දැන් මේ අපි කතා කරන්නේ සම්මා වාචාවේ ලෝකෝත්තර මට්ටම මේ පැත්තක් ගැන. ඉතින් එයාට එතකොට නිවන් දකින්න උවමනාව තමයි මූලික වෙලා තියෙන්නේ. ආධ්‍යාත්මික වර්ධනයක්, ආධ්‍යාත්මික ප්‍රගතියක්, ඒ තවදුරටත් තමන් සාක්ෂාත් කරපු යම්කිසි ශුන්්‍යත ස්වභාවයක් තවදුරටත් කොහොමද වර්ධනය කරන්නේ? ඒක තවදුරටත් තමන්ගෙම බවට පත් කරගන්නේ කොහොමද? ඒ තුල වාසය කරන්නේ කොහොමද? ඒක තමන්ගේ ජීවන ප්‍රතිපදාවක් බවට පත් කරගන්නේ කොහොමද? ඉතින් මේ අන්දමින් යොමු වෙච්ච සම්මා දිට්ඨියක් තමයි යාගේ හිතේ දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව තමයි එහෙනම් යා සම්මා වාචාව හසුරුවන්නේ. ඊට පස්සේ ඔන්න බුදුරජාන් වහන්සේ කරන්න වටින කතාවලුත් විස්තර කරනවා. මේ මහා ශුන්්‍යත සූත්‍රයේම. උන්වහන්සේ කියනවා අபிසල්ලේ කිඛා චේතෝ විනීවරණ සප්පාය ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා ඔන්න විශේෂිත පද රාශියකින් ඒ කරන්න සුදුසු කතාවන් ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. තියෙනවා මේ තමන්ගේ දැනටත් තියෙනවා නම් යම්සි කෙලෙස් ප්‍රමාණයක් ඒ කෙලෙස් හඳුනා ගනිමින් ඒවා දුරු කරන ඒ කෙලෙස් ලියලවා හරින ඒ කෙලෙස් ෂෙයා කරන යම්කිසි කතාවක් කරන්න පුළුවන් නම් අන්න ඒ බඳු කතාවක්. ඊළඟට මනස නිදහස් කරන යම්කිසි කතාවක්. මනසේ පංචකාමයන් ගැන තියෙන ඇල්ම දුරු කරන යම්කිසි කතාවක්. නිරෝධයක් ගැන, රූපසමයක් ගැන, සංසිඳීමක් ගැන, නිවීමක් ගැන කරන කතාවක්. ඊළඟට ඍජු අත්දැකීමක් ගැන, එහෙම නැත්නම් තමන් මේ දහම ඍජුව අත්දකින එක ගැන කරන කතාව, අවබෝධය ගැන කරන කතාව, නිවීම ගැන කරන කතාව. එතන මෙන්න මේ ආකාරයෙන් බුදුරජාන් වහන්සේ ඒ තමන් වහන්සේ අනුදැන වදාරන ඒ නිවරදි කතාවේ තියෙන විශේෂ ලක්ෂණ කීපයක්ම පෙන්නලා තියෙනවා. එතන අපිට තේරෙනවා ඒ ඉබන්දු කතාවක හැමනම් අපි නිරත වෙනකොට අපේ හිතේ දැවීමක් ඇති වෙන්න බෑ. ඒ වගේමයි අපේ හිතේ දේවල් පිළිබඳව ලෝකේ තියෙන පංචකාමයන් පිළිබඳව ඇලීමක් ඇති වෙන්න බෑ. ඒ වගේමයි හිතේ යම්සි නීවරණයක් පහළ වෙලා තිබුණා නම් කාමච්ඡන්දයක් ව්‍යාපාදයක් ඒවා පහළ වෙලා තිබුණා නම් ඒවා ටික ටික ෂේ වෙන කතාවක් ඕනේ මේ කතාව තුළින් සිද්ධ වෙන්නේ. ඉතින් එහෙමනම් හිතේ යම්කිසි කෙලෙස් තියෙනවා නම් ඒ කෙලෙස් ෂේ වෙන ප්‍රතිපදාවක් ඒ සඳහා යම්කිසි උදව්වක් උපකාරයක් තමයි මේ කතාවෙන් සිද්ධ වෙන්නේ. නම් මේ සුවිශේෂී කතාවක්. යන්නේ ඒබඳු කතා බුදුරජාණන් වහන්සේ 10ක් දේශනා කළා තියෙනවා. එකක් නෙමෙයි 10ක්ම දේශනා කළා තියෙනවා. ඉතින් එතකොට ඒ 10 ගැන අපි ටිකක් විමසලා බලන්න වටිනවා. මුලින්ම එන්නේ අප්පිච්ච කතා. ତොර මේ අප්පිච්ච කතාව කියවහම ටිකක් මේ ගිහි පිරිසගේ ප්‍රතිපදාවට විරුද්ධයි කියලා කියන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ගිහි පෙන්වතුන් කැමති පුළුවන් තරම් දේවල් තමන්ගේ කරගන්න. තමන්ට අයිති කරගන්න පුළුවන් තරම් රස කරගන්න තමන්ටමයි තමන්ටමයි මගේමයි කියලා පුළුවන් තරම් රස කරගන්න තමයි සාමාන්‍යයෙන් ඉතින් කැමැත්තක් තියෙන්නේ. ඉතින් ඒ හිත දුවන්නේ තව තව කොහොමද මම අරක උපයන්නේ කොහොමද උසස් වීමක් ලබා ගන්නෙ කොහොමද තව තව ගාණක් හොයා ගන්නෙ කොහොමද තව තව මගේ ඉඩකඩම් වස්තු දියුණු කරන්නෙ කොහොමද කියලා ඒ බඳු පැත්තකට තමයි දැන් මේ සාමාන්‍යයෙන් හිත යෙදෙන්නේ. නමුත් මේ අප්පිච්ච කතාවේදී ඊට හාත්පසින් විරුද්ධ පැත්තක් ගැන තමයි ප්‍රකාශ වෙන්නේ. දැන් හිත නානා ප්‍රකාර දේවල් ඉල්ලමින් යනව වෙනුවට ඒ අඩුවෙන් ඉල්ලන ගතියක්, ලද දෙයින් සතුට වෙන ගතියක්, ඇත්තටම ඊළඟට එන සන්තුෂ්ටි කතා කියන එක. ඒතර මේ අප්පිච්ච කතා සන්තුෂ්ටි කතා හරි ළඟට හරි එක ළඟ යන මේ ක්‍රම දෙකක්. ඒ කියන්නේ අප්පිච්චතාවයේ සන්තුෂ්ටිතාවයේ කියන එක ඒ ಗುಣ දෙක ඇතරම එකිනෙකට අත්වල් බැඳගෙන යන ස්වභාවයක් තියෙනවා. ඒතර අපේ හිතේ ආසාවන් අඩු නම් ලද දෙයින් සතුටු වීම එතන තියෙනවා. ඒතර තමන්ට තියෙන වස්තු ප්‍රමාණය තමන්ට යැපෙන්න පුළුවන් නම් අන්න එතනින් සෑහීමකටපත් වෙනවා. ඒතර ලෝකේ තියෙන හැම දෙයක්ම ඉල්ල ඉල්ල ඒකෙන් අතෘප්තිකර බවක් තණ්හාවට දාස වීමක් කරන්නේ නැතිව මේ තැනැත්තා උත්සාහන්ත වෙනවා මේ තීන දෙයින් සතුට වෙන්න. ලද දෙයින් සෑහීමකටපත් වෙන්න. එතනින් ඇත්තරම මේ බැරිකම නිසා නෙමෙයි Tamanට ඕනනම් කරගන්න පුළුවන් ඕනනම් ලබා ගන්න පුළුවන් නමුත් දැන් ඇති කියන හැඟීමක් දැන් ඒ වෙනුවට විවේකයෙන් කාලය ගත කිරීමක් ගැන තමයි එහෙමනම් මේ ප්‍රතිපදාවයි බුදුහාමුදුරු දේශනා කළ තියෙන්නේ. පින්වත් නැවතත් මම මතක් කරන්න අවශ්‍යයි දැන් අපි මේ කතා කරන්නේ ලෝකෝත්තර සම්මා වාචාවක් සම්බන්ධයෙන්. ඒ නිසා මේක සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන ඒ තමන්ගේ දියුණුව අපේක්ෂා කරන භෞතික දියුණුව සමාජීය දියුණුව අපේක්ෂා කරන කෙනෙකුට මේක ඇත්තට ගැළපෙන ප්‍රතිපදාවක් නෙමෙයි කතකින් බැලුවා. නමුත් දැන් මේ යෝගාවචරයා මේ ටිකක් ගැඹුරු ආධ්‍යාත්මික දියුණුවක් කෙරෙහි නැඹුරු වෙච්ච බවක් තියෙනවා. ඒතර යා යම්සි කැපවීමක් කරනවා. මේ සාමාන්‍ය රටේ ලෝකේ ජීවත් වෙන අනිත් අය කරනවා දේම කරන්නේ නැතුව රැල්ලට අහු වෙලා ගහගෙන යන්නේ නැතිව දැන් මෙයා උඩුගම් බලා පීනන්න දරන ප්‍රයත්නේ තමයි එහෙනම් මේ ප්‍රකාශ වෙන්නේ. අනිත් අය නම් බලන්නේ පුළුවන් තරම් තමන් සතු කරගන්න, වැඩි වැඩියෙන් උපය ගන්න, වැඩි වැඩියෙන් තනතුරු මාන්න, තාන්න මාන්න, ඒ ඔක්කොම ටික ලබා ගන්න. හැබැයි මේ තැනත්තා දැන් යන්නේ වෙනත් මාර්ගයක. එයා එතකොට අප්පිච්ච කතාවක් තමයි කරන්නේ. තවත් කෙනෙක් එක්ක කතා කළත් එයා උත්සාහන්ත වෙනවා මේ ලද දෙයින් සතුටු වීමක් ගැන කතා කරන්න. ඒ සන්තුට්ටිතාවයක් ගැන කතා කරන්න. තමන්ට තියෙන යාන වාහන වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් වෙන්න පුළුවන්, අඹ දරුවන් වෙන්න පුළුවන්, රැකී ආරක්ෂා වෙන්න පුළුවන්. මේ හැම දෙයින්ම එයා දැන් නිකන් තෘප්තිමත් වෙච්ච ගතියක්. මේ ඇති කියන වගේ ගතියක් තමයි මෙතන ප්‍රකාශ වෙන්නේ. ඊළඟ පවිවේක කතා. විවේකයෙන් ඉන්න එක ගැන කතාවක්. ඒතර මේකෙත් විවිධ පැති තියෙනවා. දැන් මේ එක එක අංගයක් ගත්තාමත් සැහෙන ක්ෂේත්‍රයක් ඔස්සේ ඉතින් විස්තර කරන්න පුළුවන්. කෙසේ නමුත් අපි කෙටියෙන් මතක් කරගත්තොත් දැන් එයා උත්සාහන්ත වෙනවා කාය විවේකයක් ලබන්න. දැන් নানা ප්‍රකාර වැඩ පටලව ගත්තාම කාය විවේකයක් නැහැ. අනිත් අය හම්බ වෙන්න යන්න ඕනේ, යාළු මිත්‍රයෝ හම්බ වෙන්න යන්න ඕනේ, තමන්ගේ රාජකාරී කරන තැන්වල පිරිස හම්බ වෙන්න යන්න ඕනේ. හැම තිස්සෙම ඉතින් වැඩ බහුලව, කාර්ය බහුලව තමයි කටයුතු කරන්නේ. නමුත් අර සන්තුෂ්ඨිතාවය කෙනෙක් තුළ තියෙනවා නම්, අප්පිච්චතාවය කෙනෙක් තුළ තියෙනවා නම්, එතකොට එයාට කාලයක් ඉතිරි වෙනවා. ඒ නිසා එයාට මේ විවේකයෙන් ඉන්න පුළුවන් බවක් දැන් ටික ටික සකස් වෙනවා. දහසකුත් එකක් වැඩ පටලවා ගන්නවා වෙනුවට එයා තමන්ගේ කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය තනා ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට කෙනෙක් හුදෙකලා වීමම නෙමෙයි මෙතෙන්ද අදහස් වෙන්නේ. එයා කොහොමද පිරිසක් මැද වුණත් විවේකයෙන් ඉන්නේ? හිතේ කොහොමද විවේකයක් හදාගන්නේ? හිතේ කොහොමද සංසිඳීමක් ඇති වෙන්නේ? අනිත් අය කතා කරද්දී, අනිත් අය උත්සාහවත් කරද්දී, අනිත් අය දඟලද්දී තමන්ට පුළුවන් ද දඟලන්නේ නැතුව ඉන්න? තමන්ට පුළුවන් ද විවේකයෙන් ඉන්න? තමන්ට පුළුවන් ද හිත සංසිඳීමකින් පවත්ව ගන්න? ඉතින් එතකොට බැලුවාම දැන් මේ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ නිවනටම යොමු කළා කරන දේශනාවක් එතන තියෙන්නේ. ඒ අනෙකුත් කතාවන් බැහැර කළා. ඒත් දැන් මෙයා යෙදෙන්නේ ඒ විවේකය ගැන කරන කතාවක. කාය විවේකයක් කොහොමද ලබාගන්නේ කියලා කරන කතාවක්. හිතේ නිවරණ යටපත් කරලා හිතේ ඒකාග්‍රතාවයක්, සමාධියක්, චිත්ත විවේකයක් ඇති කරගන්නේ කොහොමද කියන එක ගැන කරන කතාවක්. ඊට පස්සේ හිතේ තියෙන කෙලෙස් දුරු කළා, කෙලෙස් ෂය කළා, නික්ලේශී වෙන ඒ උපදි විවේකයක් ලබන එක ගැන කරන කතාවක්. ඊට පස්සේ එනවා අසංසග්ග කතා. මේ සාමාන්‍යයෙන් නම් තියෙන්නේ පුළුවන් තරම් පිරිසක් එක්ක ඉඳගෙන කරටත දාගෙන. ඉතින් ඒ බොහෝ පිරිසක් එක්ක තමන්ගේ සමූහය මෙච්චරක් ඉන්නවා, තමන්ගේ දායකයෝ මෙච්චරක් ඉන්නවා, තමන්ගේ ඡන්දදායකයෝ මෙච්චරක් ඉන්නවා කියලා ඉතින් කරන කතාවක් තමයි තියෙන්නේ. නමුත් මෙතන එහෙම නෙමෙයි. ඒ වෙනුවට පුළුවන් ද හුදෙකලාව ඉන්න, අනිත් අයත් එක්ක ඇලී ගැලී වාසයෙන් බැහැර වෙලා ඉන්න, එබඳු කතාවක් ගැන තමයි කරන්නේ. ඊට පස්සේ විරිය ආරම්භ කතා. මේ මෙබඳු ප්‍රතිපදාවක්, කෙලෙස් දුරු කරන ප්‍රතිපදාවක්, නිවන් දකින ප්‍රතිපදාවක් සම්බන්ධයෙන් වීරයක් ඇනඹීම ගැන කරන කතාව. ඒ එහි නියලීම ගැන වීරය දනවන කතාව. ඒ තවත් කෙනෙක්වත් ඒ කෙරේ උනන්දු කරවන, තමනුත් ඒ යෙදෙන, ඒ පැමිණෙන විවිධ බාධාවන් ජයගන්න, එබඳු බාධාවන් ඉදිරියේ නොසැලී කටයුතු කරන, වැටුණත් නැවත නැගිටින එබඳු කතාවක්, එබඳු වීරයවන්ත කතාවක් මේ උඩුගම්බලා පිහිනීමේදී පැමිණෙන විවිධ බාධාවන් ජය ගැනීම ගැන කරන කතාවක් තමයි එතකොට මේ විරිය ආරම්භ කතාව. මේ යන ගමන අනිවාර්යයෙන්ම අමාරු ගමනක්, දුෂ්කර ගමනක්. රැල්ලට අහු වෙලා ගහගෙන යන එක හරි පහසුයි. නමුත් දැන් මේ යන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස්. මේ අනිකුත් ලෝකයේ පිරිස එක පැත්තකට යද්දී තමන් ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට යන්න කරන ප්‍රයත්නය. එබඳු ප්‍රයත්නයන් ගැන කරන කතාවක්. ඊට පස්සේ එනවා සීල කතා. මේ සඳහා වමනා කරන සීලය ගැන යම්සි කරන කතාවක්. අපි එදා මතක් කරගත්තා. ඒ සතිපට්ඨාන සංයුත්තේ එන භික්ඛු සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මතක් කරන්නේ සීලං නිස්සාය සීලේ පතිත්ථාය චත්තාරෝ සතිපට්ඨානේ තිවිදේන භාවෙය්‍යාසි. ඒ භික්ෂුන් වහන්සේට බුදුරජාන් වහන්සේ කියනවා, දේශනා කරනවා, ඒ සීලය ඇසුරු කරමින් සීලය මත පිහිටාගෙන මේ සතර සතිපට්ඨාන ධර්මයන් ත්‍රිවිධ ආකාරයෙන් ප්‍රගුණ කරන්න කියලා තමයි බුදුරජාන් වහන්සේ උපදෙස් දෙන්නේ. ඉතින් අපිට තේරෙනවා අතට යම්සි කෙනෙක් තමන්ගේ ඒ ආරක්ෂා කරන සීලය ගැන, ඒකේ තියෙන යම්සි අඩුපාඩුවක් දැකලා ඒ ගැන ඒක හදා ගැනීම ගැන, නැත්තම් තමන් රකින්න සීලයට වඩා අධි සීලයක් ගැන යම්සි සාකච්ඡාවක් කරනවා නම් අන්න ඒක සීල කතාවක් වශයෙන් හඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ සමාධි කතා. දැන් හිතේ ඒකාග්‍රතාවයක් කොහොමද දියුණු කරගන්නේ? ඒ සඳහා කරන උපකාරය කුමක්ද? කොහොමද සමාධියක් හදාගන්නේ? කොහොමද සමාධියක් දියුණු කරන්නේ? මොන මොන ක්‍රියාමාර්ගයන්ද ගන්න ඕනේ? මොන මොන උපක්‍රමද ගන්න ඕනේ? කොහෙද ඒ බඳු අවස්ථාවක් ලබා ගන්න තියෙන තැන් කියන අන්න මේ සමාධියක් දියුණු කිරීම ගැන කෙනෙක් උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ ඒ බඳු සමාධියක් ගැන විමසනවා. ඒ බඳු සමාධියක් ගැන විමසා බලනවා. ඒ වගේමයි ඒ සමාධියේ තියෙන ඇතැම් වෙලාවට හම්බෙන යම් යම් දුර්වලතා ගැන, ඒකේ තියෙන විවිධ පැතිකඩ ගැන, විවිධ සමාධියේ මට්ටම් ගැන, සමාධිය කොහොමද තමන් හසුරුවන්නේ කියන එක ගැන ඔන්න කෙනෙක් සාකච්ඡා කරනවා. ඒකේ ප්‍රායෝගික පැත්ත ගැන කෙනෙක් සාකච්ඡා කරනවා. සමාධි කතා. ඊට පස්සේ පඤ්ඤා කතා. දැන් අපි මේ වෙනකොට සම්මා දිට්ඨි සම්මා සංකප්ප ගැන සෑහෙන දුර සාකච්ඡා කරලා තියෙනවා. එතකොට අපිට තේරෙනවා ඒතර ප්‍රඥාව කියන එක එහෙමනම් අපි ටිකක් තේරුම් ගත යුතු කාරණා රසක් සහිතයි. අපිට නිකාන් තමන්ගෙම පාරක් හොයාගන්න අමාරුයි. බුදුරජාන් වහන්සේ ප්‍රඥාව ගැන කරපු යම්සි දහමක් අපි ඇසුරු කිරීම තුළින් අපිට පුළුවන් වෙනවා එහෙමනම් යම්සි නිවැරදි දැක්මක්, නිවැරදි අවබෝධයක් ලබා ගන්න. ඒතර ඒ බඳු කතාවක් යම්සි කෙනෙක් කරනවා නම් ඒ ප්‍රඥාව, නිවැරදි ප්‍රඥාව ඇති කර ගැනීම ගැන, ඒ ගැන විමසා බැලීම ගැන යම්සි කෙනෙක් කතාවක් කරනවා නම් අන්න ඒක ප්‍රඥා කතාවක් බවට පත් වෙනවා. ඊළඟට නෝ විමුක්ති කතා. දැන් කෙනෙක්ගේ හිතේ ටික ටික ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න, යථාභූත ඥාන දර්ශනයක් වැඩෙන්න වැඩෙන්න, එතකොට අතහැරීමක්, නිබ්බිදාවක්, විරාගයක් තමයි යාගේ හිතේ නිතැතින්ම පහළ වෙන්නේ. මොකද අපි අපේ හිතේ අවබෝධය නැත්තම් අපේ හිතේ තියෙන්නේ ඒ වෙනුවට අවිද්‍යාවක් නම් අනේ අවිද්‍යාවෙන් මෙහෙවන නිසා හැම දෙයක් කෙරෙම තණ්හාවෙන් බැඳෙනවා. හැබැයි ඇතම් කෙනෙක් ඒ තණ්හාව ටික ටික ෂය කරමින් අවිද්‍යාව වෙනුවට ප්‍රඥාව වඩමින් කටයුතු කරනවා නම් අනේ යාගේ හිතේ සැහැල්ලුවක්, සාමකාමී ගතියක්, නිදහසක් පොඩ පොඩ යෝගාවචරයට අත්දකින්න හම්බ වෙනවා. දැන් අපි මුලින්ම කතා කළා අර චූඩශුන්‍යත සූත්‍රය, මහා ශුන්‍යත සූත්‍රය මූලික කරගෙන දැන් අර ධාතු මනසිකාරයක් වුණත් වඩන යෝගාවචරයෙක් එයාගේ හිතේ ටික ටික ඒ ප්‍රඥාව අවදි වෙන්න අවදි වෙන්න, ඒ ධාතුන්ගේ ලක්ෂණ එයාට ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න, එතකොට ඒ ධාතුන් ක්‍රියාකාරීත්වය එයාට තේරෙන්න තේරෙන්න, ඒ වෙලාවේ නිතැතිම්ම තියෙන ඒ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය එයාට ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න, එතකොට එයාගේ හිතේ මෙන්න මේ යථාභූත ඥාන දර්ශනය තමයි පහළ වෙන්නේ. ඇත්ත ඇටසැටින් දැන් එයාට තේරෙන්න පටන් ගන්නවා. මෙතන කෙනෙක් පුජ්‍යලයක් නැති බව, මෙතන තියෙන හුදෙක් ධාතු ස්වභාවයක් බව. ඒක මෙතන පමණක් නෙවෙයි, ලෝකේ තියෙන කොහේ භෞතික ස්වභාවයක් සැලකුවත් එතනත් තියෙන මෙන්න මේ ධාතු ස්වභාවයක් කියලා මේ යෝගාචර ටික ටික අවබෝධයක් එන්න පටන් ගන්නවා. එතකොට අන්න හිතේ පහළ වෙන නිබ්බිදාවක්. හිතේ පහළ වෙන විරාගයක්. හිතේ පහළ වෙන අතහැරීමක්. දැන් අන්න එබඳු විමුක්තියක් පිළිබඳව කරන කතාවක්. එතකොට දැන් මේ බුදුරහමඳුරු පෙන්වන්නේ ඇතම දහමේ තියෙන බොහොම උත්‍ෘෂ්ට ප්‍රතිපදාවන් ගැන තමයි එහෙමනම් කතා කරන්නේ. දැන් එබඳු දෙයක් ගැන තමයි විමසා බලන්නේ. එබඳු දෙයක් ගැන තමයි සාකච්ඡා කරන්නේ. ඊළඟට එනවා විමුක්ති ඥාන දර්ශන කතා. එබඳු විමුක්තියක් සඳහා ಉಪಯೋಗී වෙන එබඳු ඥානයක්. එබඳු විමුක්තියක් පිණිස උදව් කරන ප්‍රඥාවක්. එබඳු විමුක්තියක් පිණිස උදව් කරන සම්මා දිට්ඨියක් ගැන කරන කතාවක්. ඒතකොට අපිට තේරෙනවා දැන් මේ බුදුහාමුදුරුව අපිට කතා කරන්න කියලා මේ මට්ටම් වලදී මේ අධියර වලදී මේ ලෝකෝත්තර සම්මා වාචාවේදී ප්‍රකාශ කරන්නේ විශේෂයෙන්ම ඒ නිවන කෙරෙහි යොමු වෙච්ච ප්‍රඥාව කෙරෙහි යොමු වෙච්ච අවබෝධය කෙරෙහි යොමු වෙච්ච විමුක්තිය කෙරෙහි යොමු වෙච්ච කතාවක් තමයි කරන්න කියලා කියන්නේ. ඉතින් එහෙමනම් පින්වත්නි අපිට තේරෙනවා දැන් අර යෝගාවචරය එයා දැන් මේ නිවන් දකින්න තරණ ප්‍රයත්නේ ලෝකෝත්තර සම්මා වාචාවක් වඩන ප්‍රයත්නේ ඒ මාර්ගයේ දියුණු කිරීමේ යා නිරත වෙලා ඉන්නවා. එයා එතකොට ඊට සරිලන කතාවක් තමයි කරන්න උත්සාහන්ත වෙන්නේ. එයාගේ හිත යම් අවස්ථාවක කතාවට නැමුණහම එයා ඒක තේරුම් අරගෙන ඒ අවස්ථාවේදී ඒ තේරුමක් නැති නිෂ්ඵල කතාවක යෙදෙන්නේ නැතිව මේ තමන්ට තවදුරටත් ඒ නිවනට උපකාරවන අවබෝධයට උපකාරවන තමන්ගේ සීලයට සමාධියට ප්‍රඥාවට උපකාරවන ඒ තමන් ටික ටික අත්දකින ඒ හිතේ ඒකාග්‍රතාවයට එහෙම නැත්නම් හිතේ සංසිඳීමට උපාදානයන්ගෙන් තොර වූ ස්වභාවයකට අනිශ්චිත ස්වභාවයකට ශූන්‍ය ස්වභාවයකට ඉබඳු කතා ඉබඳු තත්වයකට තව තව පොහොර වැටෙන එබඳු තත්ත්වයක් තව තව උද්දීපනය කරන ඒ මාර්ගයේ තව තව කටුකොහල් ඇරලා තව තව ඒක විස්තර කරන ඒකේ යම්කිසි තමන්ගේ හිතේ කුකුසක් පැන නැගිලා තියෙනවා නම් සැකයක් පැන නැගිලා තියෙනවා නම් ඒවා දුරු කරන මේ මාර්ගයේ තියෙන තව තව මාර්ගයේ තව තව විස්තර කරන කතාවක් තමයි එහෙනම් මේ තැනැත්තා කරන්න උත්සාහන්ත වෙන්නේ. එබඳු කතාවක තමයි යා නිරත වෙන්න උත්සාහන්ත වෙන්නේ. ඉතින් මේ අනුව අපිට තේරෙනවා ටික ටික දැන් ඒ යෝගාවචරය බොහෝම සූක්ෂමව තමන්ගේ කතාව හසුරවන ආකාරය. දැන් එයා කිසිසේත්ම බොරුවෙන් බොරුවක් කියන්නේ නැහැ. කිසිසේත්ම කේලමක් කියන්නේ නැහැ. පරුෂ වචනයක් කියන්නේ නැහැ. ඒ වගේමයි ප්‍රලාපයක් කතා කරන්නේ නැහැ. දැන් අර්ථවත්යක්මයි කතා කරන්න උත්සාහන්ත වෙන්නේ. නිධානයක් පෙන්නන වගේ දෙයක් තමයි පෙන්වන්න උත්සාහන්ත වෙන්නේ. ඒ වගේමයි තමන්ගේ හිතෙත් අනිත්‍යයේ හිත්වලත් එතකොට මේ මෙබඳු ප්‍රතිපදාවක් දියුණු වෙන දෙයක් ගැන තමයි කතා කරන්න උත්සාහන්ත වෙන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව කොහොමද මේ යෝගාචරයේක හික්මවන්නේ. මේක මේ එක පාට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. අර බොරු කියමින්, කේලම් කියමින්, හිස් වචන කියමින්, පරුෂ වචන කියමින් හිටිය තැනැත්තා තමයි ටික ටික පියවරෙන් පියවර ලෞකික සම්මා දිට්ඨියක, ලෞකික සම්මා සංකප්පයක, ලෞකික සම්මා වාචාවක ඒ ටික ටික හික්මවමින් බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව මේ අතිශය සූක්ෂම මට්ටමක් දක්වා අරගෙන එන ආකාරය මෙතන විස්තර වෙන්නේ. ඉතින් ඒ අනුව තවදුරටත් විවිධ සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ කල්යාණ මිත්‍ර සම්පත්තියක් නිසා ඒ තැනත්තා විශේෂයෙන් මේ විවේකයක් ඇසුරු කරමින් විරාගයක් ඇසුරු කරමින් ඉබඳු කතාවක් කරමින් ඒ සඳහා යොමු වෙච්ච නිවනට නැඹුරු වෙච්ච කතාවක් කරමින් ඒ විවේක නිශ්චිතව විරාග නිශ්චිතව සම්මා වාචාව ප්‍රගුණ කරනවා කියලා. ඒ කියන්නේ දැන් එයා සම්මා වාචාව ප්‍රගුණ කරන්නේ අර මේ කලින් වගේ නිකන් හිතේ ආයාසයක් අරගෙන නෙමෙයි. දැන් එයාට ඒක નિરાයාසයෙන් සිද්ධ වෙනවා. දැන් එයාගේ හිතේ හොඳ විමසීමක් තියෙනවා කරන කතාව ගැන යම් කිසි විමසා බැලීමක් සතිමත් භාවයක් ක්‍රියාත්මක වෙනවා. ඒක දැන් කාලයක් මුළුල්ලේ එයා වඩලා තියෙනවා. ඒ සඳහා ප්‍රයත්නයක් දරනවා. දැනටමත් එයා ප්‍රයත්නයක් දරලා තියෙනවා. ඉතින් එතකොට දැන් එයාට ඒක නිකන් හුරු වෙච්ච ප්‍රතිපදාවක් බවට පත් වෙනවා. දැන් බුදුහාඳුරු කියනවා කතංච බික්ඛු කල්යාණ මිත්‍රෝ කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ අරියං අට්ඨංගිකම් මහවේති අරියං අට්ඨංගිකම් මග්ගම් බහුලීකරෝති. කොහොමද ආනන්ද මේ කල්යාණ මිත්‍රයෝ සහිත කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන කල්යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණ ඒ අම්ක්ෂ යෝගාවචරයේ මේ අරෂ්ඨාංග මාර්ගය ප්‍රගුණ කරන්නේ? ඒ අරෂ්ඨාංග මාර්ගය බහුලීකృత කරන්නේ කොහොමද? ඉදානන්ද බික්ඛු සම්මා වාචම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමය. එයා දැන් මේ සම්මා වාචාව ප්‍රගුණ කරනවා විවේකයේ ඇසුරු කරමින්, විරාගයේ ඇසුරු කරමින්, නිරෝධයේ ඇසුරු කරමින්, අතහැරීම ප්‍රගුණ කරමින්. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් අර සම්මාදිට්ඨියෙන් සම්මා සංකප්පයෙන් එහෙම හිත තවදුරටත් හරි මාර්ගයට යොමු කළා තියෙනවා. ඒ දේවල් අල්ලනවා වෙනුවට, බදා ගන්නවා වෙනුවට, උපාදාන කරනවා වෙනුවට, ග්‍රහණය කරනවා වෙනුවට දේවල් අතහැරීම ගැනමයි දැන් එතකොට මේ යෝගාචරයාගේ හිත දැන් පුරුදු කරලා තියෙන්නේ. අරමුණු කෙරෙහි උපාදාන කරමින්, අල්ල බදා ගනිමින් යනවා වෙනුවට ඒ උපාදාන වලින් තොරව වාසය කිරීමක් ගැන තමයි යාගේ හිත යොමු වෙලා තියෙන්නේ. ලෝකේ নানা ප්‍රකාර දේවල් තියෙනවා. රූප තියෙනවා, සද්ද ඇහෙනවා, ගඳ සුවඳ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශයන් තියෙනවා, ඒ පංචකාමයන් තියෙනවා. නමුත් ඒ එකක්වත් ඇසුරු නොකර බොහොම නික්ලේශී ප්‍රතිපදාවක්, එමත් නැත්නම් බොහොම සියුම් ප්‍රතිපදාවක්, ඒ කරදර මේ දුක්ඛං කටළු බාධා මැද්දේ බොහොම සියුම් ඒකකවත් ගෑවෙන්නේ නැතුව එකක්වත් අල්ලගන්න යන්නේ නැතිව ඒවා තියෙන්දි ඒවා අතරින් බොහොම සූක්ෂමව යා නිර්වුල් යන ප්‍රතිපදාවක් ගැන තමයි එනම් මේ ප්‍රකාශ කරන්නේ. ඉතින් මට මතක් වෙනවා අපේ ලොකු සාහනාංශය කියන කතාවක්. හරියට නිකන් අර ත්‍රිවිල් කාර්යෝ ඔච්චර මේ වාහන තදබදයේ තියෙද්දි එහෙන් මෙහෙන් දාලා අස්සෙන් දාලා යනවා. ඉතින් අන්න එතකොට අන්න ඉබඳු ප්‍රතිපදාවක් තමයි කතකින් බැලුවාම. දැන් මේ යෝගාචරයත් කරන්නේ මොකද? විවිධාකාර බාධාවන් පැමිණෙනවා. විවිධාකාර රූප පේනවා, විවිධාකාර ශබ්ද ඇහෙනවා, විවිධාකාර ගඳ සුවඳ දැනෙනවා, විවිධාකාර රස දැනෙනවා, විවිධාකාර ස්පර්ශයන් දැනෙනවා. හිතටත් විවිධ අරමුණු එනවා. හැබැයි යෝගාවචරයා සැලකිලිමත් වෙනවා, දක්ෂ වෙනවා. ඒ එකක් එක්කවත් පැටලෙන්නේ නැතිව, ඒ එකක් එක්කවත් එකක්වත් උපාදාන කරන්න යන්නේ නැතිව. එහෙමනම් තමන් යන ප්‍රතිපදාව පුළුවන් තරම් සියුම්ව සූක්ෂමව අල්ල බදා ගන්න යන්නේ නැතිව ඉස්සරහට ඉස්සරහට යන්න. එතකොට මේ විවේකය කියන එක, විරාගය කියන එක, නිරෝධය කියන එක එකතකින් බලුවම මේ නිවීම පැත්තටම තමයි යොමු වෙලා තියෙන්නේ. දැන් එයා අර ඉස්සර තරම් ආතතියකින් මේ කතා කරනව නෙමෙයි, දැන් નિરાයාසයෙන්ම මේ දහමට යොමු වෙච්ච දෙයක් මෙයා කතා කරනවා. අපි ඒ කලින් විස්තර කරපු ඒ නිවරදි දස කතාවේම එයා වියදෙන්නේ දැන් નિરાයාසයෙන්. ඒක දැන් එයාට දැන් පුරුද්දක් බවට පත් වෙනවා. අර දෙතිස් කතාවෙන් වෙන් වෙලා කටයුතු කරන්නේ දැන් નિરાයාසයෙන්. කලින් නම් එයා බොහොම සැලකිලිමත්ව ඒ ගැන ටිකක් බරපතල විදිහට කල්පනා කළා තමයි ඒ තමන් ඒ පැත්තට දාගත්තේ. දැන් හැබැයි ටිකක් දැන් ඒ කාලයත් මුළුල්ලේ ඒ තුළ දියුණු වීම නිසා ඒ ප්‍රතිපදාවේ නියැලීම නිසා දැන් අන්න ඒක යාට નિરાයාසයෙන්ම ඉන්න පුළුවන් ගතියකට ලක් වෙලා තියෙනවා. දැන් හිතේ විවේකයෙන්ම ඒ කටයුත්තේ යෙදෙන්න පුළුවන්. ඒ වගේමයි දැන් ඒ වෙනත් කෙනෙක් අනිකුත් කතාවක් කරද්දි, ලෝකේ ගැන කරද්දි, එහෙම නැත්නම් රටේ ලෝකේ දේවල් ගැන කරද්දි, ආසාව උපදින දේවල් ගැන කරද්දි, ලස්සන ලස්සන රූප ගැන කතා කරද්දි, ශබ්ද ගැන කතා කරද්දි, ස්පර්ශ ගැන කතා කරද්දි, ඒ අනිකුත් අය දහසකුත් ඒ වයිවර්ණ දේවල් ගැන කතා කරලා තමන්වත් ඒ පැත්තට පොළඹවන්න අදින්න කතාවක් කරද්දි ඒ කෙනෙහි යම්කිසි විරාගයකින් කටයුතු කරන්න, එබඳු විරාගයකින් ඒ කතාවන් ගැන හැසිරෙන්න දැන් මේ යෝගාචරයට දැන් පොඩ පොඩ පුළුවන්කම ලැබෙනවා. දැන් අපිට කියන්න බෑනේ මේ තමන් මේ උඩුගම් බලා පීනද්දි අනිත් අයටත් ඔක්කොම මේ නැවටම නගින්න කියලා. අනිත් අය ඉතින් වෙන වෙන නැව්වල යනවා. ඉතින් එතකොට දැන් එහෙමනම් තමන් මේ අනිත් යන නැව් ගැන, අනිත් අය කරන කතා ගැන තමන් හිතේ දෙගිඩියාවක්, හිතේ වික්ෂිප්ත භාවයක්, කුකුසක් ඇති කරගන්න යන්නේ නැතුව තමන් දැන් මාර්ගය ගැන යම්කිසි අත්දැකීමක් ලබලා තියෙනවා. ප්‍රතිපදාවක් දැන් ටික ටික වඩාගෙන යනවා. තමන්ට දැන් අත්දැකීම් තියෙනවා. ඒ තමන්ගේ අත්දැකීම මූලික කරගෙන, තමන්ගේ අත්දැකීම් ඉස්සර කරගෙන, එහෙනම් ඒ අනිත් අය කරන දහසකුත් එකක් නිර්ර්ථක කතාවලට ඇදිලා යන්නේ නැතිව තමන්ගේ තමන් අනුගමනය කරන ස්ථිරසාර ප්‍රතිපදාවේ නිරවුල්ව ගමන් කරනවා. ඊට පස්සේ වැඩි වැඩියෙන් එතකොට ඒ ඇතැම් වෙලාවට තේරුමක් නැති කතාවක් නම් යන්නේ තමන් නිශ්ශබ්ද වාසය කරනවා. අවස්ථානුකූලව විතරක් කතා කරනවා. ඉස්සර වගේ තමන් ඉන්නවා කියලා පෙන්වන්න කතා කරන්න යන්නේ නැහැ. තමන් කැපිලා පේන්න කතා කරන්න යන්නේ නැහැ. කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් ඉස්මතු වෙන්න, ප්‍රසිද්ධ වෙන්න කතා කරන්න යන්නේ නැහැ. මොකද තමන් දන්නවා මෙතන යන්න වෙන්නේ උඩුගම් බලා පින්න ගමනක. මෙතෙන්දි මේ කතාව පාවිච්චි කළා කෙනෙක් වෙන්න, පුජ්‍යලයක් වෙන්න, මමෙක් වෙන්න, ප්‍රසිද්ධ වෙන්න, තහවුරු වෙන්න ගියොත් අන්න තමන් ආයිත් අර ආගාධයට තමයි වැටෙන්නේ. ආයෙත් තමන් අවිද්‍යාවක තමයි නිරත වෙන්නේ. අවිද්‍යාව තමයි වඩන්නේ. පුජ්‍යල භාවයක් තමයි වඩන්නේ. ඉතින් එහෙනම් පුළුවන් ද අපිට ඒ අනිත් පිරිසක් එක්ක ඉඳද්දි අපිටම අපි රාජකාරී කරන තැනක අපිට යම්කිසි සාකච්ඡාවකට සම්මන්ත්‍රණයකට මේ සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වෙලාවේදී අපිට පුළුවන් ද ඒ අනිත් අය කරන කතාවන් ගැන බොහොම සතිමත්ව අහගෙන ඉන්න. එක පාට මැද්දට පැනලා කෑ ගහන්න යන්නේ නැතුව අපිට පුළුවන් ද බොහොම උපේක්ෂාවෙන් ඒ ගැන අහගෙන ඉන්න. ඊට පස්සේ අවස්ථාවක් Tamanට ලැබෙනකන් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. අවස්ථාවක් ලැබුණාට පස්සේ උද්වේග කර වෙන්නේ නැතුව, කෙනෙක් වශයෙන් තමන්ව හුවා දක්වන්න යන්නේ නැතිව, තමන්ට පුළුවන් දේ තමන්ගේ අදහස අනිත් අයගෙත් හිත රිදෙන්නේ නැතිව බොහොම ව්‍යක්තව ඉදිරිපත් කරන්න. ඒ තමන්ගේ අදහස බොහොම සාරගර්භ අදහසක් නම්, ඉතාම වටිනා අදහසක් නම්, ඒ අදහසත් බොහොම හොඳින් සනාථ වෙන අන්දමින් අනිත් අයට හේතු ගැන්වෙන අදහසින් අනිත් අයගෙත් හිත රිදෙන්නේ නැතිව ඒ නිවැරදි අදහස ඉදිරිපත් කරන්න තමන්ට පුළුවන්ද? ඉතින් කතාවෙන් බලනවා අපිට මේ වචනය හැසිරීම ගැන තියෙනවා ඉතාම මේ සූක්ෂම පැති හිතා බලන්න තියෙනවා. ඉතින් එතකොට මෙතනින් අදහස් වෙන්නේ නැහැ කිසිසේත්ම අනිත්‍යයත් එක්ක කතා නොකළ සිටිය යුතුයි කියලා. අපි කොහොමද මේ නිවැරදි කතාවක් අපි කරන්නේ? අපි කොහොමද නිවැරදි කතාවකට අනිත්‍යයවත් යොමු කරන්නේ? ඒ වගේමයි මේ නිවැරදි කතාවක් කරන්න ගෙහෙල්ලත් තමන් ආත්ම දෘෂ්ටියක් ඇති කරගන්න යන්නේ නැතිව ඒ අනාශ්‍රව වූ ප්‍රතිපදාවකට ගමන් කරන්න උත්සාහත් වෙන්නේ කොහොමද? ඉතින් බැලුවම හරිම පහසු ප්‍රතිපදාවක් නෙමෙයි මේ කතා කරන්නේ. බොහොම අමාරු ප්‍රතිපදාවක් බැලුවාම. මොකද අපි කෙනෙක් කතා කරන්න ගියාම, දේශනයක් කරන්න ගියාම, සම්මන්ත්‍රණයක තමන් කතා කරන්න ගියාම අනිවාර්යයෙන්ම තමන්ව අනිත් අයගේ අවධානය ලක් වෙනවා. ඉතින් එතෙන්දිත් තමන්ට පුළුවන් මේ කතාව ඇවිල්ලා මේ හුදෙක් තමන් සතු යම්කිසි දක්ෂතාවයක් පමණයි, මේක කොයි කාලයක් තව තියෙනවද දන්නේ නැහැ. තමන්ගේ අදහස තව කෙනෙක් පිළිගත්තද, ඒක ප්‍රතික්ෂේප කරාද කියලා දන්නේ නැහැ. ඒතකොට ඒ අදහසටයි මේ අය මේ ගෞරව කලේ මේ මට පුජ්‍යලයක් වශයෙන් කරපු ගෞරවයක් නෙමෙයි කියලා මේ යම් යම් උපක්‍රමශීලීව ඒ තමන් තුළ ගොඩනැගෙන ආත්ම දෘෂ්ටිය, තමන් තුළ ගොඩනැගෙන ආත්ම වර්ණනය, වර්ණනාව, ඒකෙන් තමන් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදාගන්න යන්නේ නැතිව පුළුවන් ද තමන්ට ඒ කතාව අවස්ථානුකූලව නිවැරදි පැත්තට හරවන්න. ඒ කතාවක් කරාට පස්සේ, දේශනාවක් කරාට පස්සේ, ඒ ගැන පස්සේ වෙලාවක ගෙදරාවට පස්සේ විවේකයෙන් ඉන්නකොට තමන්ව අගය කරමින් හිතේ පහළ වෙන විවිධ විතර්ක, ඒවට අහුවෙන්නේ නැතුව අපිට ඉන්න පුළුවන්ද? ඉතින් ඒකාතිකෙන් බැලුවාම එතකොට බුදුරජාන් වහන්සේ මේ පෙන්වන ලෝකෝත්තර ප්‍රතිපදාව හරිම සූක්ෂමයි. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ තවදුරටත් කරපු එක ප්‍රකාශයක් කරමින් මම අද ධර්මදේශනාව සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. මීට කලිනුත් මේ වාක්‍ය නැත්තම් මේ මාතෘකාව මේ මම මතක් කළා. බුදුරජාන් වහන්සේ කියනවා ඒත දත්තා භික්කවේ කථා, ඒත දත්තා මන්තනා, ඒත දත්තා උපනිසා, ඒත දත්තං සෝතාව දානං යදිදං අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ. මාන්නේ යම් කිසි කතාවක් තියෙනවද, යම් සි මන්ත්‍රණයක් සාකච්ඡාවක් තියෙනවද, යම් කිසි ඇසුරු කිරීමක් තියෙනවද, එළඹ සිටීමක් තියෙනවද, තමන්ගේ කන් යොමු කිරීමක් තියෙනවද, මේ සියල්ල යොමු වෙලා තියෙන්නේ මේ කිසිවක් උපාදාන නොකර සිත පැවැත්වීම කෙරෙහි. අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ. අපි මෙතෙක් යම්සි කතාවක් කරා නම්, මෙතෙක් යම්සි සාකච්ඡාවක් කරා නම්, අපි මෙතෙක් යමක් ධර්මයක් කියලා ඉගෙන ගත්තා නම්, ඒ කෙරෙහි කන් යොමු කරා නම්, මේ සියල්ලම මස්තකා ප්‍රාප්ත වෙන්නේ, ඒ සියල්ල යොමු වෙලා තියෙන්නේ ඒ කිසිවක් උපාදාන නොකරන සිතක් කෙරෙහි. ඒක තමයි අන්තිම, නැත්නම් අපි පවත්වන්න ඕන අග්‍ර ප්‍රතිඵලය වෙන්නේ. ඒ බඳු ප්‍රතිඵලයක් කෙරෙහි තමයි එහෙනම් අපි මේ කරන සියලු කතා යොමු විය යුත්තේ. ඒ සියලු කතා කෙලවර විය යුත්තේ අන්න එතන. එහෙනම් ඒ බඳු තත්වයක් අපි සාක්ෂාත් කරගෙන, ඒ බඳු තත්වයක් තවදුරටත් වර්ධනය කරමින්, එයම අපේ ස්වභාවය ගැන බවට පත් කරමින්, අපේ ජීවන ප්‍රතිපදාව එයම බවට පත් කරමින් වාසය කරන්න පුළුවන් නම් අන්න ටික ටික නිවනට කිට් වෙනවා කියලා කියන්න පුළුවන්. එහෙමනම් පින්වත්නි, අදත් අපි මේ සම්මා වාචාව මුල් කරගෙන, එමත් නැත්නම් මේ ආරෂ්ඨාංග මාර්ගයේ තුන්වෙනි අංගය මුල් කරගෙන තමයි දේශනාව පැවැත්වුවේ. ඉතින් මේ කරුණු කාරණා අපිත් හොඳින් තේරුම් අරගෙන, ඒවා ගැන තවදුරටත් විමසලා, අපිත් කරන කතාව නිවැරදි කතාවක් කරන්න, ඒ දස කතාවෙන් කාලය ගත කරන්න, දෙතිස් කතාව, ඒ නිෂ්ඵල කතාව බැහැර කරන්න අපි උත්සාහවත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අද ධර්මදේශනාව මූලික කරගෙන හෝ මේ පින්වතුන්ගේ බණ භාවනා කටයුතු මූලික කරගෙන හෝ යම්සි කෙනෙකුට යම් කතාවක් කරන්න තියෙනවා නම් දැන් එහෙනම් අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
තැසවීමක් කර තිබෙනවා තුල්ලිය, ඔබට අවස්ථාව ලැබෙනවා.
ස්වාමීන් වහන්සේ අවසරයි. ඇහෙනවද මාව?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්ස, මම ස්වාමීන් වහන්සේගේ මේ ධර්මදේශනා මාලාවේ ඔය හරි ඒවටික අය මුලින්ද ගැහුවා. මට ස්වාමීන් වහන්ස අර මේ දැන් ඔය පංච ඉන්ද්‍රියන් පංචේන්ද්‍රිය බල මට්ටමට පත් වෙන එක සම්බන්ධයෙන් චුට්ටක් තාපොට්ටක් දැන්
මම දැන් අපි දන්නවා ඉන්ද්‍රිය ධර්මයන් පහක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. දැන් එතකොට දැන් ඉන්ද්‍රිය මට්ටමේදී එයා හඳුනා ගන්නවා මෙන්න මෙහෙම හැකියාවක්, කුසලතාවයක් මා තුල තියෙනවා කියලා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් සතිය කියන එක අපි මුලදී එච්චර දැනගෙන තිබුණේ නැහැ. හැම තිස්සෙම හිතේ අසතිය. හිත අතෙන්ට යනවා, මෙතෙන්ට යනවා, අතීතයට යනවා, අනාගතයට යනවා. ඉතින් එතකොට අන්නේ බඳු වික්ෂිප්ත වෙච්ච අතන මෙතනට පණින වඳුරු මනසක් තමයි තිබුණේ. නමුත් දැන් සතිය දිනුනු කරන්න දැන් එයා එතකොට කනකොට බොනකොට සිහිය දිනුනු කරනවා, කතා කරනකොට සිහිය දිනුනු කරනවා, ඊළඟට සක්මනක් කරලා සිහිය දිනු කරනවා, ආනාපාන සතියක් වඩලා සිහිය දිනු කරනවා. දැන් මේ විදිහට යා දැන් මේ සතිය කියලා කුසලතාවයක් වශයෙන් දැන් යා වර්ධනය කරනවා. ඉතින් එතකොට අන්න යාට තේරෙනවා මෙහෙම එකක් තියෙනවා දැන් අන්න. හිතේ දැන් සතිමත් බව කියන එකක් ඔන්න හිතේ තියෙනවා කියලා අන්න දැන් පොඩ්ඩක් යාට තේරෙන්න ගන්නවා. දැන් ඇතන් වෙලාවට එතකොට යාට තේරෙනවා මේ වෙලාවේ හොඳට සතිය තියෙනවා. මේ වෙලාවේ හොඳට සතිය රජ කරනවා. හැම දෙයක්ම සිද්ධ වුණේ සතියෙන්. හැම දෙයක්ම අද දවසේ සිද්ධ වුණේ සතියෙන් කියලා අන්න යාට තේරෙනවා. ඇතැම් වෙලාවදී එහෙම එයාට නැහැ. එයාට තේරෙනවා මේ වෙලාවේ සතිය තිබුණේ නැහැ කියලා. අන්න ඒ වගේ එයාට පොඩ පොඩ ඒ සතිය තියෙන වෙලාව, සතිය නැති වෙලාව ගැනත් එයාට හොඳට අවබෝධයක් ලැබෙනවා. ඉතින් මේ වගේ අනෙකුත් මේ සද්ධා, වීරය, සමාධිය, ප්‍රඥාව ගැනත් යම්සි වැටහීමක් එන්න ගන්නවා. එතකොට අර හිතේ දැන් අර කලින් නොතිබිච්ච යම්කිසි හැකියාවක්, කුසලතාවයක් සතිය වශයෙන්, සමාධිය වශයෙන්, ප්‍රඥාව වශයෙන් වර්ධනය වෙන හැටි යාට යම්සි වැටහීමක් තියෙනවා. ඒතර මේක ඉන්ද්‍රිය මට්ටම වශයෙන් ප්‍රකාශ කරනවා. හැබැයි දැන් ඕක තව තව යා වර්ධනය කරමින් කාලය ගත කරනකොට ඇතැම් වෙලාවට යාට තේරෙනවා දැන් මේ වෙලාවේ සතිය නැහැ. හිත ටිකක් ප්‍රමාදයට වැටලා තියෙන, අතීතයට යනවා, අනාගතයට යනවා. ඉස්සෙල්ලා නම් එහෙම ගියාම හිත ටිකක් කම්පා වුණා. දැන් මේක ආයික්මන්ට ගන්න ඕනේ, සතිය දිනු කරන්න ඕනේ කියලා දැන් හිතේ යාගේ ටිකක් කම්පනයක් තිබුණා. නමුත් දැන් හිතේ බයක් නැහැ. එයා දන්නවා ක්‍රම සහ විදි, දැන් දන්නවා යා. ඉක්මනට මට අර පරණ தත්වෙට එන්න පුළුවන් කියලා හිතේ විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. අන්න ඒක තමයි බල මට්ටම කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක විස්තර වෙනවා පමාදේන කම්පතිති සති බල. හිත දැන් ප්‍රමාදයට වැටලා තියෙනවා. හැබැයි ඒත් හිතේ කිසි බයක් නැහැ. හිතේ ඒ වෙනුවට ඒ ප්‍රමාදයක් ගැන කිසි බයක් නැතිව ප්‍රමාද වුණත් හිත අතීතේට අනාගතයට ගියත් ඒ ගැන මේ බයක් හිතේ ඇති කරගන්නේ නැතිව ඉන්න පුළුවන්කම, ආයි පහසුවෙන් මට මෙතෙන්ට එන්න පුළුවන් කියලා තියෙන විශ්වාසය, අන්න ඒක තමයි බල මට්ටම කියලා කියන්නේ. ඒක යන සතියේ බල මට්ටම. ඒ වගේ අනිකුත් ධර්මයන්ගෙත් මේ බල මට්ටම පෙන්නවා. හොඳයි.
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපි තියෙන සතිය පිටිගිහිල්ලා ඒක නැති වුණාට ඒක ප්‍රශ්නයක් කරගන්නේ නැතුව
අන්න හරි.
ආපහු Tamante තැන්ට එන්න පුළුවන් කියන විශ්වාසය.
අන්න හරි. ඔව්. ඒ විශ්වාසය සහිතව කටයුතු කරන මට්ටම බල මට්ටම කියලා කියනවා.
හරි. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒකම සම්පූර්ණ ප්‍රශ්නය භාවනාව සම්බන්ධයෙන් භාවනාව කරන භාවනාවේ ඉඳිර ඉන්නකොට ඒක දැන් කය සංසිඳිලා මම සිඳීම හැකිරීම නම් ඒක සංසිඳීගෙන යනවා. සංසිඳීගෙන ගියාට පස්සේ ඒ යන්ත්‍රෙට අපිට සිඳිනවා හැකිරෙනවා කියන එක මට වැටහෙනවා යාන්ත්‍රණින්. ඒක එතන අනිත්‍ය සංඥාවට සම්බන්ධයිද?
අනිවාර්යයෙන්ම අනිත්‍ය සංඥාවට සම්බන්ධයි. ඒ කියන්නේ දැන් ඒ මුළු සංසිද්ධියේම අපි දකින්නේ තියෙන වෙනස් වීමක් නේ. ඉතින් මේවැයිලා දිගට තියෙන දේවල් නෙමෙයි. පිම්බීම කියන එක හැකිලීමට මාරු වෙනවා. හැකිලීම කියන එක පිම්බීමට මාරු වෙනවා. ඒතර පිම්බීම කියන එක අවසාන වෙලා තමයි ඔන්න හැකිලීම පටන් ගන්න. හැකිලීම කියන එක අවසානලා තමයි පිම්බීම පටන් ගන්න. ඒතර ඒ එහෙම දකිමින් ඔන්න අපිට වාසය කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකත් අවසානේ නෙමෙයි අත්‍තරම. ඒකත් එක මට්ටමක්. ඊට පස්සේ ඕනනම් තව තව යා දිනු කරගෙන යනකොට එයාට තේරෙනවා මෙතන පිම්බීමක් කියලා, තනි පිම්බීමක් කියලා හිතාගෙන හිටියට තව ටිකක් මේක සමාලාවට වඩාගෙන යනකොට එයාට තේරෙනවා මෙතන තනි පිම්බීමක් නෙමෙයි, මෙතන පිම්බීම් රසක්, පිම්බීම් කිහිපයක රාශියක සංප්‍රයුක්ත ප්‍රතිඵලයක් තමයි මම මේ අත්දැකලා තියෙන්නේ කියලා අර තව තව යාගේ සම්පජඤ්ඤය දිනු වෙන්න මේකේ තව පැති යට තේරෙන්න පටන් ගන්නවා.
සාමාන්‍යයෙන්
දැන් පින් වෙනකොට
නිකන් කැටි ඒ ඔය රසක් කියලා වැටෙනවා කියන්නේ
පින්
වෙනකොට
සමහර වෙලාවට ඒක අර ස්මූත් එකට නැතුව නිකන් කැටි කැටි වගේ අන්න හරි මෙතන අපි නිකන් අර ප්‍රස්ථාරය ගැන්දුන නිකන් රේඛීය ප්‍රස්ථාරයක් නෙවෙයි, මේක නිකන් කැඩි යන ප්‍රස්ථාරයක්. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් එක එක දැන් ඒතොර ඒක තනි පිම්බීමනේ දැන් ඒතොර තියෙන්නේ. එක පොඩ්ඩක් පිම්මුණා ඒක ඉවරයි. දැන් ආයි තව කැල්ලක් පිම්මුණා ඒක ඉවරයි. තව කැල්ලක් පිම්මුණා ඒක ඉවරයි. අන්න ඒ බඳු මේ අත්දැකීමක් තමයි ඊළඟට ඔන්න යෝගාචරයට ලැබෙන්නේ. දැන් මෙහෙම කියුවා කියලා ඔක්කොටම මෙහෙමම විය යුතුයි කියලා නීතියක් නැහැ. එක එක කෙනෙක් එක එක පැතිවලින් මේක අත්දකින්න පුළුවන්. ඔය එක පැත්තක් මම විස්තර කරේ. වෙන්න පුළුවන් බහුල වශයෙන් වෙන්න පුළුවන් පැත්තක් විස්තර කරේ. අර අපේ හිතේ දෙයක් කෙරෙහි සූක්ෂම බලන්න පුළුවන් හැකියාව වර්ධනය වෙන්න. එතකොට මේ වගේ ඒ අපි තනි පිම්බීමක් කියලා ඝන සංඥාවෙන් ගත්ත එක බැහැර වෙලා මෙතන බොහොම සූක්ෂම වශයෙන් ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා කියලා අන්න වැටහෙන්න පටන් ගන්නවා. ඒ එක එකක් ගැනත් බලන්න. එතකොට ඒ එක එකක් ගැනත් බලන්න. අතේ ඇඟිලි පහ අපි අත මෙහෙම තියන් ඉන්නකොට අපිට පේන්නේ නිකන් තනි අතක් වගේ. නමුත් මෙහෙම වෙන් කළා ගත්තාම මේ ඇඟිලි පහක් තියෙනවා. ඒතර එක එකක් ගැන ඊළඟට බලන්න වටිනවා.
එහෙමයි ස්වාමීන්
වහන්සේ.
තෙරුවන්
සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන්.
ඊළඟ අවස්ථාව ආට ලැබෙනවා. ඔබගේ ප්‍රශ්න ඉදපත් කරනවා.
සරසනස
ඔක යන්න
සම්බන්ධ ප්‍රශ්න සරසනස දැන් තම වාචාව ගැන කතා කරනකොට ගුවන් සඳහන් කළා අපි නොදන්න දෙයක් තියෙනවා නම් මෙහාද මේක සුසුසි කියලා සුස්තින් බුදුභාව සුසුසි කියලා සංස්කරණ අපි සාමාන්‍ය මාසික නැති වෙලාවක ධර්ම සාකච්ඡාවක් කළොත් අපි හිතවත් සමග අපි අපි කොහොමද ධර්ම සාකච්ඡා කරන අපි අවිද්‍යාව තුළ ඉඳන ඉස්සනස්සව කරන්නේ එතකොට අපි තුළින් ඒ සාකච්ඡාව තුළදී අපේ අතින් වැරදි දෙයක් කියවුනොත් ඒක අපි නොදන්න දෙයක් හරිද පරිපයි කරන්න නැතු කියන තුනේ ඒක මිච්ඡා වාචා කණයට වැටෙනවාද සන්නස ඒ ඒ විදිහට ඒක කොහොමද අපි
මම නම් හිතන්නේ ඉතින් අපිට يعني දැන් ඒක තමයි ඒකම තමයි සාකච්ඡාවක තියෙන වටිනකම වෙන්නේ. සමහර ලාට අපි නොදැනුවත්වෝ අමතක වීමකින් වැරදි දෙයක් කියවෙන්න පුළුවන්. ඒතරත් අනිත් පිරිසත් එතන ඉන්නවානේ සමහරට එන්න වෙන කෙනෙක් මතක් කරලා දෙන්න පුළුවන්. ආ මේක මෙහෙම නෙමෙයි මෙන්න මේ පොතේ මෙහෙම තිබුණා කියලා යා යම්සි නිවැරදි අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් එතකොට අපි තුල යම් නිහතමානීත්වයක් තියෙන්න ඕනේ. ආ ඒ කතාව ඇත්ත වෙන්න පුළුවන්. මටත් මමත් එහෙම දෙයක් දැනගෙන තිබුණා කලින් මට මේ වෙලාවදී ඒක මතක්ුනේ නැහැ. ඔව් ඔව් ඒක ඇත්ත තමයි කියලා. එහෙනම් මම ඒ නිවැරදි දේ පිළිගන්න තරම් මම මගේ හිතේ නිහතමානීත්වයක් තබා ගන්න අවශ්‍යයි. ඉතින් එතකොට ඉතින් අන්න හොඳ සාකච්ඡාවක් ක්‍රියාත්මක වෙනවා. අපි මේ අර මගේම අදහස අනිත් සියලු දෙනා පිළිගත යුතුයි කියලා අද පැත්තක නෙමෙයි යන්නේ. එතකොට නිවැරදි කාරණාව අපි සාමූහිකව පිළිගන්නවා කියන අදහසක තමයි යන්නේ. ඒක වැරද්දක් නෑ. ඉතින් සමන්ත කියන දැන් අපි කතා කරද්දී සමහර තින් මුළු ලෝකේ තියෙන හැමදේම මතක තියාගෙන කතා කරන්න බැහැනේ ඉතින්. ඒ තමන් ඒ මොහොතේදී නිවරදී කියලා තමන්ට හැඟුණ දේ තමයි කතා කරන්නේ. සමහරවිට ඉතින් කාලයක් තව ඉස්සරහට යනකොට ප්‍රතිපදාව වඩනකොට තමන්ට තේරෙන්න ඉඩ තියෙනවා එදා කරපු කතාවට වඩා ටිකක් ගැඹුරක් මෙතන තියෙනවා. දැන් අපි ධර්මය ගැන සාකච්ඡා කරද්දි එහෙම වෙනවා. ඉතින් දැන් අපි සූත්‍ර දේශනාවක් ඉස්සරහට අරගෙන අපි සාකච්ඡාවක් කරනවා. ඊට පස්සේ අපි මාස 6කින් විතර පස්සේ ඒ සූත්‍ර දේශනාව අරගෙන ආයෙ ටිකක් බලනකොට ඒතර තේරෙනවා නෑ මං එදා කීපයකට වඩා ගැඹුරක් මෙතන තියෙනවා කියලා. මෙන්න මේ පැත්තනොත් මේක විග්‍රහ කරන්න පුළුවන්. එහෙම විග්‍රහ කරාම තවදුරටත් මේ බුදුහාඳුරන් කියන ප්‍රතිපදාවට තව ටිකක් ලං වෙනවානේ. කියලා අන්න තමන්ගේ තමන් කලින් කරපු කතාවේ තිබිච්ච යම්කිසි අඩුපාඩු තේරෙන්න පුළුවන්. ඒක නම් වැරද්දක් නෑ.
මං එදිනෙදා ජීවිතයේ සතියේ ඉන්න පුරුදු වෙලා තියෙන නිසා සිතුවිලි දකිනවා. ඒත් එක්ක දැන් මේ ළඟකදී ඉඳන් මම මේ සිටින් මෙඩිටේෂන් ඉඳගන්න පුරුදු වුණා. සති දෙක තුනක් විතර වෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට බ්‍රෙත් එක හුස්ම තේරිලා ඒක නොදැනී ගිහිල්ලා ඉක්මනින්ම ඊට පස්සේ හාර්ට් බීට් එක යනවා. ආයේ තෝට්ස් වලට යනවා. ඔබම ඒ තුන අතර ආයේ හුස්ම බැලුවොත් මට පේනවා. බැලුවේ නැත්නම් හාර්ට් බීට් එක යනවා. ඒකත් ඉවරලා තෝට්ස් වලට යනවා. ඔහොම ඔය තුන අතර එහෙට මෙහෙට කැරකෙනවා වගේ දැනෙනවා. ඒත් එක්ක ස්වාමීන් වහන්සේ මට එක දවසක් තේරුණා නිකන් බොඩි එක නම් අර ඇති වෙනවා නැති වෙනවා නිකන් ෆ්ලිකර් වෙනවා වගේ වුණා. ඒත් ආයේ තව අවස්ථාවකදී අත් දෙක හරිම බරයි කියලා ගොඩාක් බර වෙලා දැනුණා. ඔය තමයි මගේ එක්ස්පීරියන්ස් ස්වාමීන් වහන්සේ.
ඔය හැබැයි මට මතකයි මේ මීට කලින් කියනවා මේ යම් උපක්‍රමයක් හරහා යම්සි ක්‍රමයක් හරහා තමන් ගියාය හිත කිසිවක් අල්ලන්නේ නැතුව ඉන්න පුළුවන් තත්ත්වයකට ආවේ කියලා මෙහෙම කතාවක් කිව්වේ නැද්ද මීට කලින්?
එහෙමයි. එහෙමයි
ස්වාමී. ඒ තත්ත්වෙට මොකද වුනේ?
ඒ ඩේලි ඒ ඩේලි මයින්ඩ්ෆුල්.
ඔව්.
ඒ මම සිටින් මෙඩිටේෂන් කරේ නැහැ ස්වාමී.
නැහැ. ඉතින් දැන් ඔය සිටින් මෙඩිටේෂන් කරනවා කියලා ඉඳගෙන භාවනා කරනවා කියලා අපි ආයෙත් මේ අර වෙන කැලලකට යන්න අවශ්‍ය නැහැ. දැන් බලන්න ඉඳගෙන කොහොමද හිත අල්ලන්නේ නැතුව ඉන්නේ? එහෙම කරන්න පුළුවන් නම් ඔව් ඒ
කියන්නේ තේම
වෙනවා
තේරෙනවා ස්වාමීන් වහන්සේ කියලා නිකන් අර ඉබ්බා ඔළුව අස්සට ගත්තා වගේ අර වටේ දේවල් වෙනවා
හිත
වෙලා ඉන්න පුළුවන්.
හරි. ඒක තමයි යන්න තියෙන්නේ. ඒ නිසා දැන් අපි
ප්‍රැක්ටිස් කරන්න ඕනේ නැද්ද ස්වාමීන්
වහන්සේ? අත්‍යවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය නැහැ. කියන්න තමන්ට තේරෙනවා නම් දැන් හිත මේවත් තියෙනවා. රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගඳ සුවඳ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශ තියෙනවා. හැබැයි දැන් හිතට එකක්වත් තුමනක් නැහැ. ඒ මට්ටම දැන් ඒකත් එකපාරට හම්බෙච්ච එකක් නෙමෙයිනේ. අපි කාලයක් භාවනාවක් වඩපු හිඳ තමයි අපි එතෙන්ටත් ආවේ. ඉතින් එතෙන්ට හිත පැමිණියාට පස්සේ ඒ මට්ටම තමයි තව ඉස්සරහට ගන්න තියෙන්නේ. ඒක තමයි තව ප්‍රගුණ කරන්න තියෙන්නේ. අදත් අපි කතා කළා වගේ ඔය මහා ශුන්‍යත සූත්‍රයේදී එහෙම බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ ඒකයි. ඒ කියන්නේ දැන් මේක තමන් ඉඳගෙන ඉඳද්දි මේක ලැබුණා නම් කොහොමද මේක ඊට පස්සේ සක්මණේදී ලබා ගන්න? කොහොමද බාහිර අරමුණකුත් පාවිච්චි කරලා ලබා ගන්න? කොහොමද අභ්‍යන්තර අරමුණක් පාවිච්චි කරලා ලබා ගන්න? කොහොමද වෙන කටයුත්තක් කරද්දි මේ தත්ත්වය පවත්වන්නේ කියලා? අන්න ඒ වගේ මේක තව තව පතුරවන්න ඕනේ. තව තව මේක තමන්ට උරුම කරන් උරුම වෙන්න තමන්ගේ ස්වභාවය බවට පත් වෙන්න දැන් උත්සාහ කර ගන්න ඕනේ. ඉතින් ඒ බඳු පැත්තක තමයි යන්න තියෙන්නේ. ආයෙත් අපි අනිවාර්යෙන්ම හුස්ම රැල්ල බලවිය යුතුයි කියලා එහෙම නීතියක් නැහැ. මට
එදිනෙදා ජීවිතේ ස්වාමීන් වහන්සේ දැන් කවුරු හරි කතා කරනකොට යන සිතුවිල්ලත් එක්ක ඒක ඒ කියන්නේ කල්ලන්නේ නැතු ඇල්ලෙන්නේ නැතුව ඔහි ඉන්නේ එහෙම පුළුවන් ඒකම තේනවා.
හරි.
සිතින් මෙඩිටේෂන් එක මට තාම තේරෙන්නේ
නැහැ. ඒක තමයි. දැන් ඉඳගෙන හරි සැහැල්ලුවෙන් හිත දිහා බලන්න. හිත දිහා බලද්දී Tamanට තේරෙනවා නම් හිතේ අපිටම සිතුවිලි ටිකක් එනවා කියලා. දැන් ඒ සිතුවිලි වලට අහුවෙන්නේ නැතුව, ඒකට අනුග්‍රහ කරන්න යන්නේ නැතුව, ඒව එක්ක පැටලෙන්නේ යන්නේ නැතුව, ඒක සිතුවිල්ලක් එනවා, Taman බලන් ඉන්නවා, සතිමත් වෙනවා, ඔන්න ඒක යනවා. ආයෙත් සිතුවිල්ලක් එනවා, Taman බලාගෙන ඉන්නවා, සතිමත් වෙනවා, ඔන්න ඒකත් යනවා. මෙන්න මේ එන යන ස්වභාවයේ බලාගෙන ඉන්නකොට දන්නේම නැතුව ඔන්න හිත සිතුවිලි වලින් නිදහස් වෙවි. එහෙම වෙනවද?
එහෙම එකසරක් වුණා ස්වාමීන් වහන්සේ.
හරි. ඒ පැත්ත තමයි දැන් දිනු කරන්න තියෙන්නේ. ඒ පැත්ත දිනු කරන්න පුළුවන්ද? ඒ වගේ හිතේ හිත දැන් ඕනනම් චුට්ටක් තිය ආනාපානේ වැඩුවා කියලා කමක් නැහැ. ඒක ප්‍රයෝජනයක් වෙනවා. හැබැයි දැන් අර தත්තෙට යන්න පහසුයි ඔතන ඔය මං කියපු ක්‍රමේ හරහා. එහෙමයි
ස්වාමීන්.
ඒක තිය හැමෝටම නෙමෙයි මම මේ කියන්නේ මේ උදේනිකා විස්තර කරලා තියෙන නිසා මීට කලින් මේ සාකච්ඡාවේදීම තමන්ගේ අත්දැකීම් මට මතකයක් තියෙනවා මෙතනින් මේ ගිය බව. ඒකයි ඒ පැත්තෙන්ම අනේක ලේසි කියලා මම මේ කිව්වේ.
එහෙමයි
සෝනම්. ඔව්. දෙවන සම්. හොඳයි
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා රහිනවද?
ඔව් ඇහෙනවා.
භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් කමඨහන් බලාපොරොත්තු වෙනවා. මගේ භාවනාත්‍යකින් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඔබ වහන්සේ ඉදිරිපත් කරනවා. පරයන්ක කාලය බ්‍රහස්පතින්දා පෙරවරු 3:50 සිට පෙරවරු 6:14 දක්වා ගිය විදිහ මා ලැබූ කමඨහන් උපදෙස් අනුව කයම අරමුණු කෙලිමි. ඉතාම සංසුන්න සෝමනස්ස භාවනාව ඉදිරියට ගියේය. පදවතේ ස්පන්දනය එහි නාල අරමුණු විය. ටික වේලාවකින් ඉසෙහි මම් පැත්තේ ප්‍රතිමත් විදුලි සැරයාමක් ඇතිවන්නට විය. එම රිද්මයානුකූල තෙරපුම හිසේ බොහෝ ප්‍රදේශයක පැතිරෙන්නට විය. පදවතේ නාලයන් හා විදුලි සැරය ඇති හිසෙහි තෙරපුමේ ඍතු සම්බන්ධතාවයක්ද දැනිනි. හිසෙහි කුඩා ඉන්ද්‍රියක් සුදු පැහැති සිහින් නාල දෙකක් සමගින් දුටු වෙමි. ඊට පසු දීප්තිමත් රෝස හා අළු පැහැති හත්තක් බවට හිසපත් වූ මේ වන විට මගේ ඇස්වලින් වරින් වර කැඳුළු වැගිරුනි. ප්‍රීතිය ශෝකේ නැති ස්වභාවයක් අත්දැක්කෙමි. ඊට පසු මමත් ශිෂ්‍යයත් එකම විය. මගේ හිස නැති විය. හිසෙහි වූයේ අළු පැහැති නෙළුම් මලක පෙතිවෙන් පෙති සමූහයකි. එම පෙතිවල රිදී පාට දාර තිබිණි. මමත් විශ්‍යාත් එකම විය. පෙරවරු 6:14 මම ඉවත් වූයෙමි. මට ඉකිගසාය හැඳිනි. මුළු දවස තිස්සේම විදුලි සැරයාම තාන්තුවා ගැතියක් පැවතිනි. ඊට පසු දින සිකුරාදා පෙරවරු 3:45 දක්වා පරයන්කය භාවනාව පටන්ගත් විටම සිත එකම විය. මමත් විශ්‍යාත් එකමය. අලූ රිදි පැහැති වලාකුලක සිටිනවා වගේය. කරයට අරමුණු කෙලිමි. පයක් නැත. හුස්ම රැල්ලෙහි අනිත්‍ය බව මෙනෙහි කිරීමට හුස්ම දෙස බැලිමි. හුස්මක් නැත. ඇට සැකිල්ලකුත් එවැනි ශරීර සැකිලි කොටස් කිහිපයක් දැකිමි. අනිත්‍ය බව ත්‍රිලක්ෂණය මෙනෙහි කළෙමි. බුදුන් වහන්සේගේ ප්‍රචලිත රුවක් සමග සප්ප පණීදාය ගමනන් සියල්ල හැරදායා විතියයි සිටුවෙමි. ත්‍රිලක්ෂණය මෙනෙහි කළෙමි. එක්වරටම ලොකු ශබ්දයක් ඇසිනි භාවනාවෙන් විදිනුයි. සැරෙන් සැරේට විදිලියයි භාවනා කිරීමට අරුණු කිරීමට සයක් නැත. සැබෑ ජීවිතයේදී කයක් නැති බවක් දැනේ. සක්මන් භාවනාව සහ බුද්ධ වන්දනාව පමනක් කරනවා. කාර්යයන් කෙරෙහිදී සතිමත් බව වර්ධනය වී තියෙනවා. භාවනාව ඉදිරියට කරගෙන යෑම සඳහා උපමාංශයකින් කමටහන් බලාපොරොත්තු වෙමි.
මෙතෙන්දි දැන් ඒ කියන්නේ උතන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් ඔය මට්ටම අපිට සමාධියක් කරහා එන්න පුළුවන්. ඉතින් එතකොට අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මෙතන මේ සමාධිය මූලික කරගෙන ගිහිල්ලා එකපාරටම වාඩි වෙන ගමන් හිත සමාධිමත් වෙනවද? ඒ සමාධියේ තියෙන ප්‍රණීත බවද මම මේ අත්දකින්නේ? නැත්නම් විපස්සනාවක් කරහා ලැබිච්ච සියල්ල අත්හැරිච්ච තත්ත්වයක්ද මේ අත්දකින්නේ කියන එක ගැන අපි ටිකක් සැලකිලිමත් බලන්න වෙනවා. දැන් සමාධියෙන් ලැබෙන අත්දැකීමත් හරිම ප්‍රබලයි, හරිම ප්‍රණීතයි. මොකද එතෙන්දී ලෝකයක් නිකන් අපි ඒ තෝරගත්ත අපේ හිතේ යම්සේ අරමුණක් එක්ක නිමිත්තක් එක්ක හිත ඒකාග්‍ර වෙලා මුළු ලෝකෙම අත්හැරිලා තමන් ඒ නිමිත්ත ආත්පස පැතිරිලා විශ්වය වගේ පත්තරපත් වෙලා ඉන්න පුළුවන්. ඒකෙත් ලොකු ආස්වාදයක් තියෙනවා. හැබැයි එතන තියෙන්නේ අර සමාධි සෝයක් පමණයි. ඉතින් අපි උත්සාහවන්ත වෙන්න තියෙන්නේ අපිට ඊට වඩා ඒ සමාධියක් ඇතුලේ සිටීමට වඩා අපිට පුළුවන් ද විපස්සනාවක් කරහා ගිහිල්ලා මේ අත්දකින් හැම දෙයකම තියෙන අනිත්‍ය ස්වභාවය හොඳින් තේරුම් ගැනීම තුලින් ඒ தත්වයේ තියෙන හිස් ස්වභාවය තේරුම් ගැනීම තුලින් එතන කෙනෙක් පුජ්‍යලේක ආත්මීය ස්වභාවයක් නැති බව තේරුම් ගැනීම තුලින් ඊට පස්සේ මේ සියල්ල අතහැරිලා ඒ හිතේ යම්කිසි සංසිඳීමක් හිතේ නිදහස් වීමක් ලැබනවා නම් අන්න ඒ පැත්තට තමයි වැඩි ලකුණු දෙන්න තියෙන්නේ. ඒ නිසා ඔතෙන්දී දැන් මට තේරෙන විදිහෙන් නම් දැන් හිතේ සමාධිය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඒ නිසා ඉඳගෙන ඉන්නව වෙනුවට වැඩිපුර සක්මනේ යෙදෙන්න. සක්මනේ යෙදීදී බලන්න Tamanට හොඳට වැටෙන්නේ මොනවද? ඒ කියන්නේ පොච්චර කාලයක් තිස්සේ භාවනා කරනවද?
මම 2006 ඉඳන් ඉන්නවා ආනාපාන සතිය වඩන්නේ හිටියා. 2009 ක සම්බුද්දක් දවස් 10ක් ගියා. 2019 ක මේකිනගලක් තව සමුනස පිටට කෙරෙනවා පොට්ටක් අතරේ මොනවද ආනාපාන සතියේ
කඩේ හොඳයි. දැන් ආනාපාන සතියෙන් ඇත්තම යන්න පුළුවන් සමතේ පැත්තට යන්න පුළුවන් විපස්සනා පැත්තට යන්න පුළුවන්. දැන් මෙතෙන්දී කොයි වෙලාවක හරි කයේ විවිධාකාර දැනීම් මූලික කරගෙන ධාතු ලක්ෂණ හෝ මූලික කරගෙන වේදනාවන් මූලික කරගෙන ඒවා එක එකක් ගානේ බලබලා කාලයක් වාසය කිරීමක් සිද්ධ වුණාද?
නෑ, උභාන්සී තමයි මට මේ දර්ශනා භාවනාව නැතිතර
උභාන්සී තමයි ජනවාරි මාසෙ ඉඳන් හරි. හා හොඳයි. දැන් තව ටිකක් බලන්න. ඒ කියන්නේ ඉඳගෙන ඉන්නවා වෙනුවට පොඩ්ඩක් සක්මනේ වැඩිපුර යෙදෙන්න පුළුවන්කමක් තියෙනවද?
මේකේ
පුළුවන් ස්වාමීනි. හොඳයි. එහෙමනම් ඒ සක්මන් කරද්දී මේ පාදයේ දැන් දැනෙනවානේ විවිධ ලක්ෂණ තියෙනවානේ. තද ගති, රළු ගති, උණුසුම් ගති මේ වගේ දේවල් දැනෙනවානේ. දැන් කිසිම මෙනෙහි කිරීමකින් තොරව හිත හොඳට නිශ්ශබ්දව තියාගෙන ඇතුළත කතාව සමනය කරගෙන මේ දැනෙන සියුම් ලක්ෂණ වලට මොකද වෙන්නේ කියලා විමසන්න. يعني තද ගතියක් දැනෙන්න පටන් ගන්නවා සුළු මොහොතයි ඒක අවසන් වෙනවා. ආයුණ වෙන තැනක ආයි තද ගතියක් දැනෙන්න පටන් ගන්නවා. ඒකත් සුළු මොහොතයි ඒකත් අවසන් වෙනවා. ආයි තව තැනක දැනෙන්න පටන් ගන්නවා. ඒකත් වෙනස් වෙනවා අවසන් වෙනවා. ඉතින් මේ විදිහට ඒ මුළු කය පුරාම මේ විවිධ ධාතු ලක්ෂණ ඇති වෙන නැති වෙන එක ගැන වැඩි අවධානයක් යොමු කරන්න. ඉතින් මෙතනින් අපිට පුළුවන් අපේ භවනා හරවන්න ටිකක් විපස්සනාවට බර කරලා. දැන් එතන අර කලින් අත්දැක වගේ සුවයක් නැති වෙවි. ඒ ගැන හිතේ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ඒ සුවය නෙමෙයි මෙතෙන්ද වැදගත් වෙන්නේ. ඒ විපස්සනා මූලික කරගෙන දැන් අපි භවනා පොඩ්ඩක් ආයි හරවනවා. ඒ ලබන අත්දැකීම, ලබන ධාතු ලක්ෂණය, අත්දකින්න වේදනාව ඒවා හොඳින් විමසා බලන්න. ඒ විමසා බැලීම තමයි ධම්මවිචේ සම්පොජ්ජංගය කියලා කියන්නේ. එතකොට දැන් මේ ධම්මවිචේ දියුණු කිරීම කියන්නේ නැත්නම් වෙනත් වචනකින් කියන ප්‍රඥාව දියුණු කිරීම, සම්මා දිට්ඨිය දියුණු කිරීම තමයි එතකොට අපි මූලික කරගන්නේ. ඒතර එහෙම යන ගමනේදී අන්න ටික ටික ප්‍රඥාව වැඩිලා ඒ මේවා තියෙන අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය වැටහෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ඒ පැත්තට වැඩි ප්‍රමුඛතාවයක් දෙන්න. අපි හිතමු ඕවා දැන් ඕන්නම් වාඩි වුණු වෙලාවේදී බලන්න ඒ ඉබන්දුම අන්දමින් තමන්ගේ කයේ සක්මන් කරනකොට දැනෙන වගේම මේ ඉඳගෙන ඉන්නකොටත් දැනෙනවද? දැනෙනවන්නම් ඒ ඒ ලක්ෂණ ටිකම ප්‍රකට කරන්න. ආනාපාන සතිය පැත්තකට මේ දැම්ම දැන් වඩන්න එපා. මොකද ඒකෙන් ඒ ගන්න තියෙන ප්‍රයෝජනෙ ලැබිලා තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතෙන්දී ආනාපාන සතියෙන් අපිව සමාධිය පැත්තට නම් අරගෙන යන්නේ දැන් මෙතෙන්දී අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙලා මේ පැත්තට ගන්න වෙනවා. ඉතින් එතකොට පුළුවන් මේ විවිධ ලක්ෂණම මූලික කරගෙන මේ ඉඳගෙන ඉන්න භාවනාවක් කරන්න. අපිටම ඒවත් ඔක්කොම සමනය වුණා දැන් ඔන්න හිත දිහා බලන්නත් පුළුවන්. හිතේ මොනවාද එන්නේ? විවිධ සිතුවිලි එනවා. ඒවත් බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා දැන් මේ හිත හිර කරගන්නේ නැහැ, සමාධියෙන් වළක්වන්නේ නැහැ එකක්වත් එන්න දෙනවා. විවිධ සිතුවිලි එනවා, ඔන්න ඒක යනවා. ආය සිතුවිල්ලක් එනවා යනවා. මේ විදිහට බලමින් වාසය කරනවා. ඒතර මෙතනින් අපිට පුළුවන් අපිට විපස්සනාවට බර කළා මේ ගමන කරගෙන යන්න.
සාරිණ
මහන්සේ
තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ
පැලේ
බන්දචි මහතා
ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඇහෙනවද? ඇහෙනවා. ඔව්. ස්වාමීන් වහන්සේ අද දින ධර්මදේශනාවේදී මට ඔබ වහන්සේ සතර සතිපට්ඨාන තුන් ආකාරයකින් වැඩිමස් ගැන සඳහනක් කළා. ඒක මොකක්ද කියලා?
ඔව්. ඒක ඒකයිල අර ඒ සූත්‍රේ එනවා, බික්ක සූත්‍රේ එනවා. දැන් අපි ඒ එකක් තමයි අජ්ජත්ත, අනිත් එක තමයි බහිද්දා, අනිත් එක තමයි අජ්ජත්ත බහිද්දා. ඒ ඒ තුන තමයි ඔය තුන් ආකාරයෙන් කියලා කියන්නේ. ඒතකොට හැම සතිපට්ඨානයක්ම ඒතකොට අධ්‍යාත්මික වශයෙන් ඇතුළත වශයෙන් බලන්න පුළුවන්, පිටත වශයෙන් බලන්න පුළුවන්. නැත්නම් ඇතුළත පිටත වශයෙන් දෙකම විදිහට බලන්න පුළුවන්. හරි.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් මගේ භාවනා ස්වභාවය දැන් අපි අනිශ්චිත ස්වභාවයෙන් ඉන්නකොට දැන් සාමාන්‍ය මුකුත් උපාදාන කර ඔය විදිහට ඉන්නවා. දැන් මට එක අත්දැකීමක් මම මේ කියන්නේ නැතුණු දැන් අපි කෑම කන්න යනකොට දැන් යහම දැන් සාමාන්‍යයෙන් අපි පුරුද්දක් වශයෙන් පිඟාන සෝදලානේ කෑම කන්න පටන් ගන්නෙ. හ්ම්. ඔව් රාත්‍රී එතන කුමන්තාවෙන් පිඟාන කරගෙන හොදලා හොදලා අපි දන්නවා ඉතින් අපේ පරණ අධ්‍යක්ෂකේ මනෝ මේවයි කරපොත්ත සත්‍ය එහෙම ඉන්න පුළුවන්. ඒක නිසා අපි දැන් පුරුද්දක් වශයෙන් ඕක කළා. නමුත් මට දැන් එහෙම කිරීමේ අවශ්‍යතාවයක් නැති ස්වභාවයකින් තමයි එතනට යන්නේ. නමුත් එහෙම කරන්න යනකොටම මේක හේතුවේ නෑනේ කියන වගේ එකක් මතුවෙලා එනවා ඒක පොඩි වෙලාවකට. එතකොට දැන් ඕක දැන් විකටම වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ දැන් ඔය වගේ දෙයකදී ඇත්තටම එක්ක අපි මේක ප්‍රතිපදාවක් හැටියට පුරුද්දක් හැටියට මේක අනිවාර්යයෙන්ම කළ යුතුයි කියලා එකක් කියනවනේ. එතකොට මේක ධර්මයේ නම් බුදුන් වහන්සේ එහෙම මොනවා හරි විශේෂිත වදාල් අනුගමන වදාලලා කියනවා ස්වාමීන් වහන්සේ. කෑම ගන්න ඉස්සෙල්ලා මේ හොදලා පිළිසුදු කරලා ගත යුතුයි කියලා එහෙම එහෙම එකක් කියනවාද?
මේ හාමුදුරන්ට නම් කියලා දෙනවා. වික්ෂුණාසනට වික්ෂුණාසනට නම් කියලා තියෙනවා අනිවාර්යෙන් පාත්‍රය හොදන්න ඕනේ. මේ හොඳට නැත්තම් ඒ ගිය දවසේ කියන්නේ කලින් දවසේ ආහාර ඉතිරලා තිබුණොත් එහෙම අපිට වැත් වෙනවා. ඊන්දා ඒක හොඳට පිරිසිදු කරලා ගන්න ඕනේ කියලා එහෙම කියලා තියෙනවා. ඒකෙන් ගිහි අය පාවිච්චි කළා කියලා වැරද්දක්. ඒ කියන්නේ ගිහි අයත් ඒ බඳු يعني හොඳට තමන්ගේ බඩු බහන්න පිරිසිදු කරලා ගත්තා කියලා ඉතින් කිසිම වැරද්දක් නැහැ. ඉතින් ඒකේ තමන්ගේ සෞඛ්‍යයටත් හොඳයි, පිරිසිදු බවටත් හොඳයි. ඉතින් ඒක නම් වැරද්දක් නැහැ.
ඔව්. දැන් එතකොට අර ඒකදී අර හිතට එකපාරට එන්නේ අර මේ සත්තු මේකට ඉඳලා ඇති කියන එක. නමුත් දැන් අර අවබෝධයක් තියෙනවා. දැන් මේක මොනු
හැමදේම
එකයි,
මේක
මට
ඉච්චර
ඕකේ ප්‍රශ්නයක් නෑ වගේ
එකක්
ඇතුළේ
තියෙනවා. ඔව්. දැන් අපි මෙහෙම හිතමු. දැන් අපි දැන් හිතමු එහෙම ඉතින් දැන් හරි දෙයක් වුණත් කාලයක් තිස්සේ කරනකොට ඒක පුරුද්දක් බවට පත් වෙනවා. ඒකේ වැරද්දක් නෑ. ඉතින් හැබැයි අපිට තේරෙනවා නේද නිකන් ඔය ඔටෝ පයිලට් යන්නේ කිසි මේ සතියක් නැහැ, මෙතන සිහියක් නැහැ. ඔහේ නිකන් දුවනවා, දුවන්දී මේක අතේ රැඳෙනවා, ඊට පස්සේ ගිහින් බෙදා ගන්නවා, ඊට පස්සේ ඔන්න බත් ටික ඔහේ කට ඇතුළට යනවා. එහෙමනම් යන්නේ එතකොට එතන සිහියක් නැහැ ඉතින්. නමුත් ඒ වෙනුවට තමන් ඒ ගිය බව
සත්‍ය තියෙන නිසා අපිට ඒක දැනුණා. දැන් ඒක ඉදිරියටත් එදකට අර අර වගේ සිතුවිල්ලක්වත් මතු නොවෙන්න නම් අපි ඒක ප්‍රතිපදාවක් හැටියට කල යුතුයි කියන සත්‍යක ගත්තට පස්සේ එතකොට ඒකෙන් ආයි බාධාවක් වෙන්නේ නැහැ කියන එක මගේ අදහස. ඒකයි සෞම්‍යවද නැවෙයි පස්සේ යන්නේ. ඊළඟට සමන්වාසි දැන් තව එකක් තමයි දැන් කොහොම අපි කිසිදයක් හිතන්නට ඕම හිටියට හිතපු ගමන් හිතනවා. එතකොට මම යා රෙංගලා මේ දන්න දේ මේක තව කාට හරි කියා දෙන්න නම් දැන් මේක හොඳයි කියන ඒ වගේ ගතිය. එතකොට මම අහන්නේ එතකොට දැන් අපි කිසිවක් උපාදාන නොකර අර නිදහස් මනසකින් ඉන්නකොට දැන් බුදුන් වහන්සේටත් එතකොට විමාසයෙන් මේ ස්වභාවයෙන් අනිසිත ස්වභාවයෙන් ඉන්නකොට දැන් මේ වගේ ධර්මීය දේශනා කළ යුතුයි මේ අයට මෙයාව හම්බෙන්න ඕන කියලා ඒ කියන ස්වභාවය එතකොට එතන ආයි මනසියාත්මක වීමක් වගේ දෙයක් කියන එක ගැන
මට්ටම් හිතනවා. දැන් මෙතෙන්දී දැන් අපේ දැන් බුදුරජාණන් වහන්සේ ගත්තොත් උන්වහන්සේ තින් කෙලින්ම කෙලස් ප්‍රහාණය කළා, සියලු සංයෝජන දුරු කළා, අරහත්ත්වයට පත් වෙලා ඉඳද්දිනේ විතර්කයක් පහළ වෙන්නේ. ඉතින් උන්වහන්සේ දැන් සාමාන්‍යයෙන් කියනවා මහා කරුණා සමාපත්තියට සමවදිනවා අය, කවුද කාටද අද පිහිට වෙන්න පුළුවන් කියලා බලනවා අය. එහෙම කියලා අර යම්සි උන්වහන්සේ කරන යම්සි බුද්ධ කෘත්‍යයක් තියෙනවා. ඉතින් උන්වහන්සේ ඒක කරනවා. ඒත් ඒක දැන් මතකනේ අර මුලදීම බුදුරජාණන් වහන්සේ කාටවත් ධර්මයේ දේශනා කරන්න නැතුව ඉන්නත් අදහස් කළානේ. පස්සේනේ අර සාම්පති බ්‍රහ්මයා ඇවිල්ලා එහෙම ආරාධනා කළා, එහෙම ඔය වගේ සිද්ධියක් සිද්ධ වුණේ. ඊට පස්සේ එතකොට බුදුරජාණන් වහන්සේ මම නම් මට තේරිලා තියෙන්නේ දැන් ඒ ඇතම් වෙලාවට ඒ ධර්මයේ දේශනා කරන්න සුදුසු පුජ්‍යලයක් ඉන්න බව තමන්ට හැඟුණාම මේ කටයුත්ත වශයෙන් කරනවා. හැබැයි ඇතම් වෙලාවට බුදුරජාණන් වහන්සේ විවේකයට බරව ඉන්න අවස්ථාවේදී කතා කරන්න ආපු අයවත් ඉක්මනට අරිනවා කියලා තියෙනවා. අය එක සූත්‍රයක දෙනවා ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා මගේ හිත දැන් විශේෂයෙන්ම ශුන්්‍යතාවයක් ඇසුරු කරන්නයි මගේ හිත නැඹුරු වෙලා තියෙන්නේ. එතකොට මට මේ රාජරාජ මහාමාත්‍යයන් මේ අනිත්‍යත් කට්ටියත් එක්ක ඉන්න එක මහා මට මේක මේ 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 වෙහසක් කියලා තේරෙනවා. මම එතකොට මේ කරන කතාව ඉක්මනටම අවසන් කරන්නයි මම උත්සාහන්ත වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. ඒ නිසා අපි අවස්ථානුකූලව තමයි කටයුතු කරන්න තියෙන්නේ. අපි දුමු දැන් අපිට පැවරිලා තියෙන යම්සි කතාවක් කරන්න, අපිට පැවරිලා තියෙන යම්සි යුතුයකමක් ඉෂ්ට කරන්න. ඒ වෙලාවේදී අපිට පුළුවන්ද ඒ තුලින් හිතේ කෙලෙස් හට ගන්නවන්නේ නැතිව ඒ කටයුත්තේ නිරත වෙන්න. නිසා අපි දුන්නේ මේ කටයුත්ත ඉවර වුණා. ඊට පස්සේ ඔන්න අපිට තියෙනවා ඔන්න කතාවක් කරන්න. එතෙන්දී පුළුවන්ද මේ ඒ කතාව තුලින් කෙලස් මතු කරගන්න නැතිව කෙලස් වලට ආවඩන්න නැතුව කතාවක් කරන්න. ඔන්න ඊට පස්සේ කතාව අවසන්නවා. ඊට පස්සේ ඔන්න යනවා අපි විවේක වෙන්න. ඊට පස්සේ මෙතෙන්දී පුළුවන්ද මට හිත සම්පූර්ණයෙන් නිශ්ශබ්ද කරගෙන විවේක සුවයෙන් ඉන්න කියලා. අන්න එකතකින් අර මේ ඒ මහා සුඤ්ඤත සූත්‍රයේදී එහෙම මේ විවිධ අවස්ථා වෙන්වෙන් වශයෙන් අරන් සාකච්ඡා කරනවා. ඒකේ අද මම ඉස්සරහට ගත්තේ ඔය කතාවක් කරන එක ගැන පමණයි. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ තමයි දැන් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මේ ඉඳගෙන ජීවත් වෙනවා කියන එක නෙමෙයිනේ, පරයන්කේ ජීවත් වෙනවා කියන එක නෙමෙයිනේ. নানা ප්‍රකාර කටයුතු වල නිරත වෙන්න සිද්ධ වෙනවා. ඒතර ඒ හැම අවස්ථාවකදීම අපේ ප්‍රතිපදාව ගැන අමතක කරන්නේ නැතිව ප්‍රතිපදාවට සරිලනන්දමින් කටයුතු කරන්න තින් ඒ තැනත්තා උත්සාහන්ත විය යුතුයි. ඔව් කියන්න පොඩ්ඩක් තා හයියෙන් කියවන නම් හොඳයි. ඇහෙනවා මදි ටිකක්.
ධාතු ලක්ෂණ ප්‍රකට වෙනකොට ඒ විදිහට භාවනා කරන්න කියලා මම ඒ විදිහට භාවනාව දැන් කරගෙන යනවා. ඒ ධාතු ලක්ෂණ ප්‍රකට වීම දැන් ඉස්සරට වැඩිය වැඩියෙන් තියෙනවා. ඒ අනුව ඒ මනස්කාරය කරගෙන යනවා. භාවනාවේ තත්ත්වය ඒකයි. අද මගේ ප්‍රශ්නේ මේකයි සම්බන්ධ. දැන් අන්තිමට හාමුදුරුවෝ දේශනා කළා කතාවකට සවන් දීමේදී එළඹ සිටි පිළියෙන් උපාදානය නොකර කතාවට සවන් දිය යුතුයි කියලා. මේකට පොඩි උදාහරණයක් දක්වනවා නම් මම කැමති නැහැ.
හරි දැන් මම මෙහෙම කියන්නම් දැන් අපිට අවධානය යොමු කරන්න පුළුවන් හැබැයි ඒ කරපු අපතුම යම්සි කෙනෙක් යම්සි වචනයක් කියුවා හැබැයි ඒ ඔස්සේ අපේ ඇතුලේ අපේ හිත ඇතුලේ කතාවක් පටන් ගන්න නැතිව අපි ඒක ගැන විතර්ක කර කර දිගට යන්නේ නැතිව අපිට මුලින්ම මේ එන වචනය හොඳට විමසා බලමින් يعني ඒ කියන අවධානයෙන් ඉන්නවා හැබැයි අපේ ඇතුලේ කතාවක් නැහැ. අපිට සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ දැන් අපි දව තව කෙනෙක් ඔන්න කතාවක් කරනවා. ඒතර සමානට අපේ ඇතුලෙන් එයාව හෙලා දකින්නවානේ. ආ මෙයා මෙහෙමයි කියන්නේ මෙයා ඔහොම කිව්වට දැන් එදා මෙහෙමයි කිව්වේ. මේ අනම්මනම් කියලා ඉතින් අපි ඇතුලෙන් අපි හෙන කතාවක් කියනවානේ. ඉතින් එතකොට බැලුවාම කතා දෙකක්. අරයා කතාවක් කරනවා මම මෙහි ඇතුලේ මගේ කට වහන් හිටියට මගේ ඇතුලේ කතාවක් කියනවා මට පුළුවන්ද එයා කරන කතාව මගේ ඇතුලේ කතාව සමනය කරගෙන අහගෙන ඉන්න එහෙමයි තමයි අපි යන්න තියෙන්නේ තවත් ඉතින් එහාට යන්න පුළුවන් ඇති මෙතනින් මේකත් සෑහෙන හොඳ මේ මට්ටමක් කියලා කියන්න පුළුවන්
මම දැනට මට දැනෙන්නේ ඇඟිලි ඇඟිලි වගේ විනාඩි වැටෙනවා වගේ එකක් හැම මොහොතකම මට භාවනාවට ඉඳ ගන්න අවශ්‍ය නැහැ කි හැම මොහොතකම දැනෙනවා සිත නිස්කලංක වෙන කොහේ හරි ෂොපින් සෙන්ටර් එකේ ඉඳන් ගිහින් බඩු වලට ගෙවන්න හිටගෙන හිටියත් ඒක දැනෙනවා එතකොට දැන් අපිට present moment හැම වෙලෙම ඉන්න ඕනේ කියනවනේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ගොඩක් වෙලාවට අපි gedara dure වැඩ කරන දේවල් සිහිල් කරන එක mindfulness එක ගැන කතා වෙනවා. එතකොට ඔය දෙකෙන් ස්වාමීන් වහන්සේ දැන් Tamanගේ ශරීරයට, කයට මේ සතිය ආවට පස්සේ ඒකෙ දෙන්න ඕනේ එහෙම නැත්නම් මේ gedara dure වැඩ කරන එක සිහියෙන් කරන එක ඒකද එහෙම නැත්නම් මේ දෙකම තියෙන්න ඕනේද මොකද්ද ස්වාමීන් වහන්සේ ප්‍රශ්නය.
දෙකම ගන්න පුළුවන් ඉතින්. ඒ කියන්නේ දැන් හිතන්න මෙහෙම. දැන් අපි ඔන්න අතු ගන්නවා. දැන් අතු ගන්නකොට අපිට ඕනේ නම් අපේ ඇතුළ පැත්තට ගන්න පුළුවන්. ඇතුළ පැත්තේ කොහොමද මගේ අතර දැනෙන්නේ කොහොමද? අතු ගන්නකොට මේ ඇඟට දෙකට දැනෙන්නේ නැත්නම් රස්නයක් දැනෙනවද? උණුසුමක් දැනෙනවද? සිසිලසක් දැනෙනවද? ගොරෝසු ගතියක් දැනෙනවද? ඔහොම කියලා ඉතින් තනිකර අභ්‍යන්තර පැත්තට මේක යොමු කරගන්න පුළුවන්. එහෙම නැත්තම් ඒ වැඩේ යදනකොට ඒ තුලින් නිකුත් වෙන ශබ්ද මොන වගේද එහෙම කියලා ඉතින් ඒ බාහිර පැත්තවත් ඉතින් ඕනනම් දාන්න පුළුවන්. ඉතින් මේකේ එහෙම වැරද්දක් නැහැ. අජත්ත බහිද්දා කියන දෙපැත්තම තියෙනවානේ.
ඔව්. ඒක තමයි ස්වාමීන් වහන්සේ මම ඇත්තටම ඉඳගෙන භාවනාවක් කරලා නැහැ. මම සක්මනම තමයි කරලා තියෙන්නේ. මම ඉඳගෙන භාවනාවක් කරනවා නම් මම දැන් සමහරවිට මම උත්සාහ කරලා තියෙනවා මේ වෙලාවල් වලට මගේ ඔළුව නිකන් තද කරනවා වගේ දෙයක් අපහසුතාවයක් දැනෙනවා. එතකොට හුස්ම පේනවා නමුත් ඒ අතරින් මේ අර රිද්මයක් විදිහට මේ නාඩි දැනීම තමයි මට දැනෙන්නේ. එතකොට මේකෙන් කොහොමද මම බලන් ඉන්නේ කියන එක ගැන ගැටගුවක් කොහොමද මම ඉස්සරහට මිහියන්නේ? මොකද සිතුවිලි මම අර භාවනාව පටන් ගන්න ඉස්සෙල්ලා වගේ සිතිවිච්ච කාලගෝටි ආපහු ඇවිස්සලා වගේ දැන් මට දැනෙන්නේ.
හරි. දැන් ඇත්තටම හොඳයි. දැන් ඇත්තටම දැන් ඔය ඔළුවේ දැනෙන තද ගතිය හරමේ බලන එක ටිකක් ප්‍රායෝගිකව ගත්තොත් මේ වෙන වෙන මේ මොනවාද කියන්නේ බාධා පැත්තට එන්න පුළුවන්. මොකද ඔළුව කියන එක ඔළුව දැන් අපි සාමාන්‍යයෙන් ධාතු මනසිකාරයක් වඩද්දී සාමාන්‍යයෙන් උපදෙස් දෙනවා කයේ ඕනම තරම් බලන්න කියලා. නමුත් අපි මේ හිසේ අභ්‍යන්තරයේ බලන්න ගියාම සමහර වෙලාවට ඒ තුලින් යම් ඔළුව කැක්කුම් වගේ ඇවිල්ලා පොඩ්ඩක් භාවනාව දිගට කරගෙන යන්න අපහසු වෙන ගතියක් තියෙනවා. ඒ නිසා වඩා හොඳයි ඔළුව අයින් කළා මේ බෙල්ලෙන් යට කොටස භාවිත කරන්න තියෙනවා වඩා සුදුසුයි. ඒ කියන්නේ අපි විවිධ දේවල් දකින්නකොට දැන් වාඩි වෙලා ඉවර වෙලා බලන්න නිකන් ඉස්සෙල්ලා පොඩ්ඩක් ශබ්දවලට ඇහුම්කන් දීලා නිකන් අර හිත ඒ තුලින් ගන්න පුළුවන් නේ වර්තමානයේට. ඊට පස්සේ හිමීට දානවා කය ඇතුළට. කය මොනවාද දැනෙන්නේ? අත් දෙක එකක් අතක් මත එක අතක් තියන් ඉන්නවා නම් ඔන්න ඒ දෙක අතර තියෙන උණුසුමක් දැනෙනවා. ස්පර්ශයක් දැනෙනවා. ඇඳුම් තමන්ගේ කයේ ඇතිල්ලෙනවා දැනෙනවා. ඒ තුලින් ස්පර්ශයක් දැනෙනවා. පාද දෙක එකිනෙකට ස්පර්ශලා තිනවන නම් ඒ තුලින් දැනීමක් තියෙනවා. ඉතින් මේ විදිහට අර ටික ටික හුරු කරන්න කයට ගන්න හිත. ඊට පස්සේ ඕනනම් බලන්න පුළුවන් දැන් ඊට පස්සේ මොනවාද දැනෙන්නේ. සමහරවිට ඕන පිම්බීමක් හැකිලීමක් දැනෙනවා. අන්න ඒ වගේ තැනකින් පටන් ගන්න එක ලේසි. දැන් ආනාපාන සතිය වඩන්න ගියාම හිත විසිරෙනවා නම් ඉස්සෙල්ලා අර වගේ දෙයක් කරලා ඉවරලා ඊට පස්සේ පිම්බීමක් හැකිලීමක් වගේ දෙයක් කරහා යා ගිහිල්ලා මේ තව ටිකක් සතිය දියුණු කරගන්න එක ලේසි. හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ පැනේ පතරගේ ඉදිරිපත් කරන්න පුළුවන්. සරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස.
ඔකේ නැහෙනවා.
මම අවුරුදු 5ක ඉඳලා 5ක පමණ ඉඳලා භාවනා කරගෙන ඔබ හසින් කමටහන් ගන්නවා. මගේ පාරයන්ක භාවනාව ආනාපාන සතිය සමිනාන්සේ මම නැහිත කය දාරගෙන ඊට පස්සේ ටිකක් වෙලාවකදී හුස්ම රැල්ල දැනෙනවා. ඒකෙත් ඊට පස්සේ දිග කෙටි බව වැටෙනවා. ඊට පස්සේ මුලැමැදාග හොඳින් දකින්න පුළුවන්. ඊට පස්සේ ප්‍රශ්වාසයේ කෙළවර හිස් තැන හොඳින් දකිනවා. ඊට ඒ අවස්ථාවේදී දෙන්නේ ආශ්වාසයේ දිග බව ටික ටික කෙටි වෙනවා. ප්‍රශ්වාසයේ කෙටි බවත් තවදුරටත් කෙටි වෙනවා. කෙටි වෙලා මේ හිස් තැන කියන අර කෙළවර හිස් තැන ටිකින් ටික වැඩි වෙලා හිස් තැනක ඉන්නවා. ඒකට මේ දේ විනාඩි කිහිපයකදී වෙනවා. ඒක ගොඩාක් වෙලා යන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රීති සුඛ තත්ත්වයක පහු වෙනවා. එහෙම ටිකක් වෙලා ඉන්නකොට නැවතත් සිතුවිලි එන්න ගන්නවා. සිතුවිලි එනවා. එතකොට මට සිතුවිලි තුලින් අර ස්ථානයේ ඉන්නත් පුළුවන් සුඛ අවස්ථාවේ ඕක ටිකක් දෝලණය වෙලා හුඟක් වෙලාවට දැන් සිතුවිලි ගොඩාක් අඩු වෙලා මේ අර හිස් අවකාශයක වගේ පවතින තත්ත්වයක් තමයි තියෙන්නේ සමිංහස. මට දැනගන්න ඕනේ දැන් මම ඔය ධර්ම දේශනාවලදී අහලා තියෙනවා අනිත්‍ය සංඥාව වඩන්න පුළුවන් ප්‍රඥාව මෙතනින් කියන්නේ ධම්ම විචය පැත්ත කොහොමද ඒක දියුණු කරගන්නේ. මම දැන් මේ අත්දැකීම මාස කීපයක ඉඳලා අත්දැකීම දෙයක් ඉස්සරහට කරගෙන යන සමිංහසයෙන් අනුකම්පාවෙන්
හොඳයි. ඇත්තට මට තේරෙන විදිහට දැන් ඔතන ආනාපාන සතිය නිකන් අර ක්‍රමානුකූලව ඔය විවිධ පැති හොඳින් වටහා ගනිමින් ගිහිලා තියෙන හින්දා ආනාපාන සතියෙම යන්න පුළුවන්. දැන් ඕක වෙලා තියෙන්නේ දැන් අපි ඇතම් කෙනෙකුට කියනවා ආනාපාන සතියෙන් දැන් ඔයා යන්න තියෙන ප්‍රයෝජනේ ලබාගෙන තියෙනවා දැන් දාන ධාතු මනසිකාරයට. ඒ චරිතානුකූලව ඇතම් වෙලාවට එහෙම හරවන්න සිද්ධ වෙනවා. නමුත් දැන් මෙතෙන්දී මට තේරෙනවා මේ වෙන්වෙන් වශයෙන් ආනාපාන සතියෙන් එන ප්‍රතිඵලයක් අපිට විපස්සනාවට නම් ගන්න පුළුවන්. දැන් ආනාපාන සති සූත්‍රය අහලා තියෙන්නේ නේද? ඒකේ පොතකුත් තියුණා මේ ලියපු ආනාපාන සති සූත්‍රය. ඒකත් ඕනනම් හොයාගෙන කියවන්න ඉන්ටර්නෙට් එකෙත් තියෙනවා. ඉතින් ඒ එතෙන්දී බුදුරජාණන් වහන්සේ 16 ආකාරයකින් විස්තර කරනවා කොහොමද ආනාපාන සතිය මුල් කරගෙන විපස්සනාවට මේක හරවන්නේ කියන එක. ඉතින් එතකොට පුළුවන් මේ අපිටම දැන් ඔය හිත සමනය කරගෙන නැත්නම් ආස්වාද ප්‍රසආසය ටිකක් සමනය වුණාම මොන දැන් ප්‍රීති ස්වභාවයක් මතුවෙනවා සුඛ ස්වභාවයක් මතුවෙනවා. හැබැයි අපිට පුළුවන් නම් ඒක බැහැරට වෙලා දකින්න. يعني ඒක ඉල්ලන්න යනවා වෙනුවට ඒකේ බැඳෙන්න යනවා වෙනුවට ඒක අල්ලගන්න යනවා වෙනුවට ඒක නිකන් මගේ නෙමෙයි. ඒක නිකන් මං අයින් වෙලා ඒක දිහා බලාගෙන ඉන්න ඕනේ. දැන් ප්‍රීති ස්වභාවයක් එනවා, ඒක කිලි පොලා යනවා, ඒක නිකන් පැතිරෙනවා, ආයි ඒක අවසන් වෙනවා, ආයි තව තැනක ඒක මතුවෙනවා, ආයි නිකන් නලියනවා වගේ වෙනවා, ආයි ඒක අවසන් වෙනවා. ඒතර අර මුළු කයේම ඒ ප්‍රීති ස්වභාවයක් නැත්නම් සුඛ ස්වභාවයක්, සැප ස්වභාවයක් මතුවෙන හැටි නිකන් මම වෙන කෙනෙක්ගේ කයක් දිහා බලන් ඉන්නවා වගේ බලන් ඉන්නවා. මේ දේ කරන්න පුළුවන් නම්
මේ අවස්ථාවේ කය දැනෙන්නේ පොඩ්ඩක්වත්
මනසට
තමයි අර සුඛ
හොඳයි
ඒත් කමක් නැහැ. ඒ කියන්නේ මනසේ දැනෙන ඒ සොම්නස් ස්වභාවය, සැහැල්ලු ස්වභාවය ඒකත් දකින්න. හැබැයි සිතුවිලි වලටත් නිකන් අර එන්න දිදී බලන්න. දැන් මෙතෙන්දී දැන් අපි ගැඹුරුම සමාධියකට ගෙහිලා සමාධිය දැඩි වෙච්ච මට්ටමකදී සිතුවිලි එකක්වත් එන්නේ නැහැ. කයවත් දැනෙන්නේ නැහැ. හැබැයි එතෙන්දී විපස්සනාවක් කරගන්නත් දැන්. අපි ඒ වෙනුවට නිකන් පොඩක් හිත සැහැල්ලු කරගන්නවා. සමාධිය පොඩක් මේ එක පැත්තකින් කියනවා දුර්වල කරගන්න. සමාධිය පොඩ්ඩක් දුර්වල කරලා බලන දැන් සිතුවිලි එනවද කියලා. එතකොට නම් දැන් අපිටම සිතුවිල්ලක් එනවා කියලා. හැබැයි දැන් එයාව හොඳින් දැක ගන්න පුළුවන් මට්ටමක් හිතේ තියෙනවා. සිතුවිල්ල එනවා නිකන් ඉඟි බිඟි පානවා. අපි හැබැයි අහුවෙන්නේ නැහැ. ඔන්න එයා යනවා. එයා දුර්වලලා ගියා. එයා බොඳ වෙලා ගියා. ආයෙත් උන් තව එක්කෙනෙක් එනවා. එයා දිහත් බලාගෙන ඉන්නවා. ඔන්න එයාත් යනවා. ආයෙත් තව එක්කෙනෙක් එනවා. එයාත් යනවා. ඉතින් මේ විදිහට අපිට ඕන නම් මේක චිත්තානුපස්සනා මට්ටමකට දාන්නත් පුළුවන්. ඒ කියන්නේ පොඩ්ඩක් අර මෙතෙන්දී අපි සැලකිලිමත් වෙනවා. නිකන් අර සමාධිය ඇතුලේ ඔහෙ ඉන්නවා වෙනුවට මම ඒ සමාධිය ප්‍රයෝගී කරගෙන මේ කය මුල් කරගෙන යමක් දකින්න, නැත්නම් වේදනා මුල් කරගෙන යමක් දකින්න, හිතේ පහළ වෙන සිතුවිලි නැත්නම් චිත්ත ස්වභාවයන් මුල් කරගෙන යමක් දකින්න. දැන් මෙතනින් අදහස් වෙන්නේ නැහැ හැබැයි මේ හැමදාම මෙහෙම කරන්න ඕනේ කියලා. දැන් මේක හිතන්න යම් වෙලාවක මේක දකිමින් වාසය කළා කියලා. දක්මින් වාසය කරද්දී යන්න අපිට කියන්නේ දැන් මෙතෙන්දී අනිත්‍යයි අනිත්‍යයි කියන්න හෝ සංඥාවක් වශයෙන් මේක මම මෙහෙම වඩන්න ඕනේ කියලා නෙමෙයි. ඒක දැකීම තුලම තමයි මේක දිනු වෙන්නේ. හිතලා දැන් වේදනාව පහළ වෙනවා. දැන් අපි මේ වේදනාවන් දිහා දක්මින් වාසය කරනවා. එතකොට දැන් වේදනාව හැසිරෙනවනේ යම්කිසි ආකාරයකට. වේදනාව එනවා, වෙනස් වෙනවා, යනවා, ආයි තව තැනක එනවා, ආයි වෙනස් වෙනවා, ආයි යනවා. එතකොට මේ චිත්‍රය තුලින් අපි තුල නැත්නම් අපේ හිතේ ගැඹුරක අවබෝධයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් බැලුවහම මේක තමයි එතකොට අපි මේ තේරුම් ගන්න අනිත්‍ය ස්වභාවය. ඒක දැන් ප්‍රායෝගිකව අපි තේරුම් ගන්නවා. අපේම අත්දැකීමක් වශයෙන් තේරුම්
ගන්නවා.
හරි.
මට එහෙම වේදනාවක් කියන්නේ දුක් වේදනාවක් මොකුත් එහෙම කකුල් නමාගෙන මං කරයක් කියන්නේ මේ පදපදයක් නේ.
හරි කමක් නැහැ කමක් නැහැ. සිතුවිලි පැත්තෙම යන්න. දැන් ටිකක් සිතුවිලි පැත්තෙම ප්‍රයෝජනෙට ගන්න. يعني වැඩිපුර ආනාපාන සතිය කරන්න යන්න එපාද. ඒ වුණාට ආනාපාන සතිය පොඩ්ඩක් අඩු කරලා සිතුවිලි වලටම ඉන්න දෙන්න. සිතුවිලිම එනවා. දැන් එකක් කරන්න හැබැයි දැන් හැබැයි සිතුවිලි එන සිතුවිලි අතර පුංචි පරතරයක් තබා ගනිමින් එක එකක් තේරුම් ගන්න. දැන් උදාහරණයක් වශයෙන් අපි දැන් අර කලින් පෙන්නවාගේ දැන් අපි අත මෙහෙම තියන් ඉන්නකොට මේක තනි එකක් වගේනේ පේන්නේ. නමුත් දැන් පොඩ්ඩක් ඔක ඈත්ලා තියෙද දැන් තේරෙනවා මේ ඇඟිලි පහක් තියෙනවා. දැන් ඔන්න සිතුවිලි පහක් තියෙනවා. එක සිතුවිල්ලක් ආවා ගියා, තව සිතුවිල්ලක් ආවා ගියා, තව සිතුවිල්ලක් ආවා ගියා, තව සිතුවිල්ලක් ආවා ගියා. ඔන්න ඒ වගේ අපිට මේ සිතුවිලි වලින් දැන් ප්‍රඥාවක් උපදව ගන්න පුළුවන්. සිතුවිලි වල ස්වභාවය දකින්න පුළුවන්. චිත්තානුපස්සනාව තුලින් අපිට සමුදය ධම්මානුපස්සීව, වය ධම්මානුපස්සීව පැත්තක් දිනු කරන්න පුළුවන්. එතනින් අපිට ප්‍රඥාවක් වඩා ගන්න පුළුවන්.
කියන්නේ
අපිට
වැටහෙනවා
ඒක උටනේ. අන්න හරියි. බලෙන් කරන දෙයක් නෙමෙයි. අපි කියන්නේ අපි කරන්නේ නිකන් ක්ෂේත්‍රය සකස් කළ දීම විතරයි. ෆීල්ඩ් එක සකස් කළ දෙනවා. හිතට මේක තේරුම් ගන්න. හිත හරි සංසුන්. හිතේ ඇතුලේ හිත පොඩ්ඩක් සංසුන්. හිතේ ඒකාග්‍රතාවයේ තියෙනවා. මේ ක්ෂේත්‍රය සකස් කළ දෙනවා. එයාට මේක මොකද්ද ඇත්ත වශයෙන් සිද්ධ වෙන්නේ කියලා එයාටම තේරුම් ගන්න අවස්ථාව සලස්සලා දෙනවා. හොඳයි.
ස්මරල්ලි කුස ආකාරයක් බලන්න කියලා. ඉතින් දැන් මම කරන විදිහ අනුව මට එහෙම කුලස් ආකාරයක් නම් දැකෙන්නේ නැහැ. එහෙම අනිවාර්යෙන් බලන්න ඕනෙද?
නැහැ. නැහැ එහෙම නැහැ. ඔව් නැහැ. ඒක යන්න පුළුවන් විහිදී යන්න පුළුවන් 11 ආකාරයක්. ඒ කියන්නේ මේ දකින්න පුළුවන් හැබැයි අත්‍යවශ්‍ය ඒ කියන්නේ අපි හොය හොයා බලන්න අවශ්‍ය නැහැ. පැමිණෙන ටික විතරයි බලන්න තියෙන්නේ.
එහෙමයි. ඔව්.
හොඳයි. පෙරවන් සල්ලයි.
ඊළඟ පැතිය දිගිනිට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
හොඳයි.
අවසරයි.
ඔව්.
මට දැනගන්න අවශ්‍ය අපේ ওই ධාතු ස්වභාවයන් පිළිබඳ කතා කරගලානේ. එතකොට ওই ධාතු ස්වභාවයන් සාමාන්‍ය ජීවිතයේ කටයුතු වලදී සිහිපත් වෙනවා නම් එතකොට අපේ ගැන දෙගින් දිගටම හිතාමතා හිතුවට කමක් නැද්ද කියලා. උදාහරණයක් විදිහට දැන් මම වතුර බොනවා නම් බෝතලේ අතර දැනෙද්දී ඒ දැනෙන්නේ ඒ තියෙන තද බව නිසාය, ඒ කියන්නේ පටවි ස්වභාවය නිසාය කියලා මට ඉබේම හිතෙනවා නම් ඒ ඔස්සේ දිගින් දිගටම හිතන්නද, එහෙම නැත්නම් ඒක එතනින් නවත්තන්න හිතුණා කියලා.
ඔව් මම කියන්නේ හිතුණා කියලා නවත්තන එක හොඳයි. මොකද දැන් අපි දිගින් දිගට හිතනවා කියන එක නෙමෙයි භවනාව කියලා කියන්නේ. දැන් අතට දැනෙනවා කියන එක ඍජු අත්දැකීමක්. දැන් බෝතලේ අල්ලගත්තා, බෝතලේ ප්‍රශ්නේ ගතියක් නම් දැනෙන්නේ ඒක තේරෙනවා. බෝතලේ බර ගතියක් නම් දැනෙන්නේ ඒක තේරෙනවා. දැන් වතුරේ තියෙන සිසිල් ගතියක් නම් දැනෙන්නේ ඒක තේරෙනවා. ඒ තේරීම තමයි මෙතෙන් වැදගත් වෙන්නේ. දැන් මේක ගැන අපි ඔන්න හිතනවානේ. හිතන්න යනවා මේ තද ගතිය, මේක පටවි ලක්ෂණය, කරපොතේ මෙහෙම දුණා, මේ ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා. ඒව වැරදි.
තොර ස්වාමීන් වහන්සේ වතුර බොද්දි දැන් මට ඒකේ සීතල බව ගලාගෙන යනවා උගුරෙන් පාලට දැනෙනවා. දැනෙද්දි මතක් වුණොත් ඒක අර ආපෝ ගතිය වැගිරෙන ගතිය කියලා.
ඔව්.
ඒකත් එතනින් හිතලා හිතන්න නැතුව නවත්තන්න.
අන්න හරි. ඒ කියන්නේ මෙතෙන්දී හිත කතා කිරීම කිසිසේත්ම වැඩක් නැහැ. ඒ කියන්නේ මෙතෙන්දී අවශ්‍ය නැහැ මේ අර අර ධාතු ලක්ෂණයේ කීකේ අර ඒක මැප් කරගෙන යන එක නෙමෙයි මේති වැදගත් වෙන්නේ. ඒ එතන හිත සංසුන් කරගෙන ඒ ධාතු ලක්ෂණේ විමසීමයි වැදගත් වෙන්නේ. දැන් හිතන්න වතුර බොනවා. දැන් එතකොට වතුර දැන් ගලාගෙන යන අගුරේ. හැබැයි හිත සංසුන්. හිත නිශ්ශබ්දයි. ඒ ඍජු අද්දකීමේ ඒ වතුර ගලාගෙන යෑමේ තියෙන වෙනස්කම් හඳුනා ගන්නවා. මං කියන එක තේරුණාද?
එහෙමයි
ස්වාමීන් වහන්සේ.
හොඳයි. ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ, එතකොට මට මේ ආනාපාන සති භාවනාව වඩවීම ඉරියව්වේදී මට දැනෙන්නේ හුස්ම ඇතුළට කියන්නේ ශරීරයක් දැනෙන්නේ නැහැ. මේක මුලින් ඉඳන්ම වෙනවා. මම භාවනාවේ ඇත්තට මෙච්චර දියුණු කියන ගොඩක් කල් කරලා නැහැ. නමුත් වාඩි වුණ අවස්ථාවේ නම් මට මූණ දැනෙන්නේ නැහැ. එතකොට අපි අර ආනාපාන නහයෙන් බලන්න නහය දැනෙන්නේ නැහැ. ශරීරය දැනෙන්නේ නැති නිසා එතකොට මට දැනෙන්නේ මේවා නිකන් හිස් අවකාශයක් ඇතුළට යනවා. ඒක ඇල්ලකුරක් වගේ යනවා. නැවත ඒ ගිය පාරෙම එනවා. ඒකයි දැනෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ සිතුවිලි එනවා. සිතුවිලි ආවම මම නවත්තනවා. දැන් සිතුවිල්ලක් ආවා කියලා දැනෙනවා. දැනිලා ඊට පස්සේ ආයත ආනාපානය බලනවා. පස්සේ නැවත ওই විදියට දිගටම සිතුවිලි එනවා. ඊට පස්සේ එහෙම නවත්තනවනේ. ඊට පස්සේ මට මේ හිතෙනවා මේ හිතේ හැටි, ඒ කියන්නේ භාවනාවට උදව් කරන සිතුවිලි එන්නේ නැතුව මේ මාව නොමග යවන සිතුවිලි මේනවනේ කියන විදියට මට හිතෙන්න ගන්නවා. ඒකත් සිතුවිලිනේ. එතකොට මෙන්න මේ සිතුවිලි එන ස්වභාවයට මම මොකක්ද භාවනාවේදී කළ යුත්තේ කියලා දැනගන්න කැමතියි.
ඔව්, දැන් ඇත්තටම භාවනාව වෙන්නේ එතකොට සිතුවිලිත් එක තමයි. ඔය යන විදිය හොඳයි. දැන් ඔතෙන්දී අපි අර ආනාපානේ වඩන්න ගිහිල්ලා අර සමාධියකට වෙලා අපි ඉන්නවා කියන එකේ යම්කිසි සුවයක් පමණයි තියෙන්නේ. යම්සේ ආස්වාදයක් පමණයි තියෙන්නේ. එතනින් ප්‍රඥාවක් වැඩෙන්නේ නැහැ. දැන් ඔය සිතුවිලි දිහා බැලීම තුළින් තමයි ප්‍රඥාව වැඩෙන්නේ. එතකොට තමයි අපි හිතගෙන අධ්‍යයනයක් කරන්නේ. මේ හිත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න අපි එතන හරහා. ඊට පස්සේ මේ සිතුවිලි ටික නෑ ලිහෙන්න අවශ්‍යයි. දැන් අපිට කලින්නම් තිබුණේ එක ළඟ සිතුවිලි රාශියක් එනවා. එතකොට අපි ඒක මම කරගන්නවා, ඒක මගේ කරගන්නවා. ඒක තුල පැටලිලා තමයි අපි හිටියේ. නමුත් දැන් එහෙම නෙමෙයි. දැන් අපිට පුළුවන්කම තියෙනවා මේ සිතුවිලි මේ වෙලාවේ හුදෙක් සිතුවිලි පමණයි. ඒ කියන්නේ අන්න සිතුවිලි දිහා එක දැක්මක් ඇති කරගන්න. තවත් පැත්තකින් ඔන්න මේ එක සිතුවිල්ලක් ආවා. හැබැයි මම ඒකට අහු වුණ නැහැ. එයා ඉක්මනටම ගියා. ඔන්න තව එකක් ආවා. ඔන්න ඒකටත් මම අහු වුණ නැහැ. ඔන්න ඒකට ඉක්මනට ගියා. ඔන්න තව එකක් ආවා. හැබැයි ඔන්න ඒකට මම අහු වුණා. ඔන්න මම ටිකක් ගියා. අන්න තමන්ගේ තියෙන ඒ විවිධ නැඹුරු වීම තමන්ගේ ඇතුලේ ක්‍රියාත්මක වෙන යම්කිසි ප්‍රවණතාවයන් ඒව හඳුනා ගන්න එක මේ ප්‍රතිවිලි මූලික කරගෙන මේ ඒවා තියෙන අනිත්‍ය ලක්ෂණේ වටහා ගන්න එක. ඉතින් මේවා තමයි අපි මේ තුලින් ඉගෙන ගන්න. ඒ නිසා ප්‍රතිවිලි වලට එන්න දිදී දැන් භාවනාව කරන්න.
එබැවින් සමිඳුන්ස බොහොම පිං ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ වේවා. තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ පැනේ චින්තා හෙට්ටි ආරච්චි මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
පොතුවන් තමයි ස්වාමීන් වහන්සේ අවසරයි. ඇත්තටම සෝනාසි මේ ප්‍රශ්නේ මේ මගේ භාවනාව ගැන නෙමෙයි. මම යාළුවෙකුට පොඩක් කර භාවනාවට උදව් කරනවා. මට අහන්න ඕන උනේ ඔබ වහන්සේ දැන් අනිත් අයට උපදෙස් දීපු එකෙන් මට වැටහුනේ ඒ හරිද කියලා බලන්නයි මට දැනගන්න ඕනේ. ඒ යාළුවා අවුරුදු 30කට සතිය වඩනවා කියලා කියනවා. එයා සක්මන පරයන්කේ ගොඩක් කරලා නැහැ. අර මම ඒක කරලා තියෙන නිසා මට හිතුනේ ඒක කරන්න කියලා කියන්නයි. ඒකට එයා විදර්ශනාවක් කරගෙන යනවා. එතකොට එහෙම කෙනෙක් පරයන්කේයි සක්මනයි නොකරත් යන්න පුළුවන් ස්වාමිනා.
එයා විදර්ශනාව කියලා මොකක්ද දන්නේ කරන්නේ?
ඒ කියන්නේ day to day දේවල් වලින් එක ඇනලයිස් කරන බලන අනිත්‍ය එහෙම දකින්න එක තමයි කරන්නේ. ඔය අපි දැන් ආනාපාන සතිය දකින්න විදිය නෙමෙයි. ඉතින් මම කියුවේ ඉතින් ආනාපාන හදිත් එයාට ඇත්තටම අහුනේ පින්වීම හැකිවීම මම කිව්වේ ඒක බලන්න කියලා. එයාට ඒකට යෙදවීම අඩුයි. හැබැයි එයා විදර්ශනාවක් වගේ කරනවා ඉතින්.
නේ අපි දැන් විදර්ශනාවක් කියන වචනය උතන යොදවනට වඩා දැන් අපිට පුළුවන් කෙනෙක්ට පුළුවන් ඕනනම් දැන් මේ ගයක් තිබුණා, ගේ කාලයක් තිබුණා, ඊට පස්සේ ඒක නැති වුණා. ඊපස්සේ ගොඩනැගිල්ලක් තිබුණා, ඒක තව කාලයක් තිබුණා, ඔන්න ඒක නැති වුණා. කෝපයක් තිබුණා, ඕක කෝපේ බිඳුණා නැති වුණා. දැන් මේක ඇවිල්ලා එක මට්ටමක්. මේක ඇවිල්ලා කියන්නේ විපස්සනා, කියන්නේ මේක ඇවිල්ලා කියන්නේ මේ දියුණු විපස්සනාවක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඉතින් මුකුත් නොකර ඉන්නවට වඩා නම් හොඳයි. නමුත් ඔයක ප්‍රමාණවත් වෙන්නේ
නැහැ.
ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ දැන් අපි ඒක එක එකනා මත වෙනස් වෙනවා. කියන්නේ කෙනෙකුගේ හිතේ කොපමණ දුරකට සතිය සම්පජඤ්ඤය දිනුනාලාද කියන එක මත තමයි තීරණය වෙන්නේ. අපි තාම අත්දකින්නේ නිකන් කෙනෙක් හිටියා, යා අවුරුදු 50ක් හිටියා, යාට අවුරුදු පස්සේ යා මිය ගියා. ඉතින් මේ ජීවිතේ හරි අනිත්‍යයි. ඉතින් ඒකේ තියෙන්නේ අර මතු පිටින් දකින්න අනිත්‍යක. ඒක ඉතින් අපි හැමෝම දන්න දෙයක්. ඒක ඉතින් ඒක පෙන්නලා දෙන්න බුදුහාඳුරෝ එන්න අවශ්‍ය නැහැ. දැන් බුදුරයන් වහන්සේ පෙන්වන ඊට වඩා සූක්ෂමව හිතේ සතිමත් බවක් හදලා, බොහොම සූක්ෂම ඒකාග්‍රතාවයක් හදලා, ඒ තනත්තා එතන ඒ මොහකදී එතන දකින්න අනිත්‍ය ස්වභාවයක්, එතන දකින්න දුක්ඛ ස්වභාවයක්, එතන දකින්න අනාත්ම ස්වභාවයක්, ඒ එපමණකට මේක සූක්ෂම කරලා ගන්න වෙනවා. එතන තමයි ගැඹුරු විපස්සනාවකට යන්න පුළුවන්.
කොහොමත් ඒක
දකින්න නම් භාවනාවකට යන්නේක තමයි වඩාත්ම සුදුසු නේද? ඔව්. එයාගේ හිතේ දැනට එච්චර සූක්ෂම මට්ටමක් දිනුලා නැත්තම් ඉතින් භාවනාවක් කළා ඒ සූක්ෂම භාවය හදා ගන්න වෙනවා.
අර දැන් ඇතුළත කතාව නැතුව එයාට අහගෙන ඉන්න පුළුවන් ඒක තියනවා කියනවා.
හොඳයි.
එතකොට මට හිතුණා එතන දිනුවක් තියෙනවා
නේද? අනිවාර්යයෙන්ම. ඔව් එතන දිනුවක් තියෙනවා. ඔව්.
හරි
සෝම්ස් බංකෝ මම මට පස්සේ
දැන් ඔබ වහන්සේ කියනකොට හිතුණා මම යා පුෂ් කරන
එක වැරදිද දන්නේ නැහැ මේ පාරයන් කියන සක්මනට කියන්නේ. ඔව් දැන් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් මේ දැන් මෙතන අර වෙලා තියෙන තැපල් මාර්ගික මාර්ගයෙන් කරන්න ගියාම ටිකක් අමාරුයි. මේ මොකද කෙලින්ම යායෙන් අහන්න දෙනවා නම් හරි. දවසක අල්ලන් ඉන්න මේකට. එතකොට අපිට පුළුවන් මේ පොඩ්ඩක්
අර
ලොකුසානාසේ කියනවා වගේ
මම උත්සාහ කරනවා. වෙලා තියන්නේ අර ඇත්තටම අර පිනට බර වැඩි වෙනවා කියන්නේ. ඉතින් අනිත් එක ડોක්ටර් කෙනෙක් ඉතින් ගොඩාක් බිසි මේ දවස්වල කොවිඩ් එකත් එක්ක. ඉතින් එයාට කියන්නේ මට තේරෙනවා එයාට ඉක්මනට අල්ල ගන්න පුළුවන් කියලා. අර එතනට වැටෙන්නේ නැති කම තමයි එතන තියෙන්නේ.
බලමු තින් උත්සාහ කළා නේද? හොඳයි.
එහෙමයි සංඝාසනේ
මයි බොහොම කිසල් නැත්නම් දෙවන්
සර්ණයි.
හොඳයි.
එහෙමනම් අද අපි පැයක් දෙකකට ආසන්න කාලයක් ධර්ම සාකච්ඡාවේ සහ ධර්ම දේශනාවේ නිරත වෙලා තිනෝ. අද දවසේ අපි එකතු වෙලා රැස් කරගත් අවසියලුම් පින් දෙවියන් ඥාතීන් සිල් ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.